සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ මේ භාවනා කියන වචනයක් යොදලා කියනවා. ආසේවිතාය, භාවිතාය, බහුලී කතාය, යානි කතාය, වට්ටු කතාය, සුසමාරද්ධාය, පරිජිතාය කියලා කායගත සති සූත්‍රයේ බුදුහාමුදුරුව මේ ආසේවිතාය, භාවිතාය විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම මේ භාවනා කියන එක දෙපැත්තක් තියෙන බව දුයිදේ නම් වදාමි කියලා ආනපාන සති සමාධි සූත්‍රයේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ රාහුල වාද සූත්‍රයේ මහා පුඤ්ඤම සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. භාවිතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං ඒ අනුව සත්‍චිකාතබ්බංච සත්‍චින් කරෝති. එනිසා මේ භාවනා කියන එක බුද්ධ දේශනාවට අනුව සමත විපස්සනා කියලා දෙකකට බෙදලා තියෙනවා. ඒ නිසා බුද්ධ දේශනාවේ තියෙනවා සතර ආකාරයක භාවනා ක්‍රම, මේක අනුගමනය කරන ආකාරය කොටස් හතරකට වෙන් කළා තියෙනවා. ඒ අනුව සමත පුබ්බංගම විපස්සනා භාවනා කියන එක විග්‍රහ කරලා තියෙනවා. සමත පුබ්බංගම පෙරගමන් කරු, එනම් නැන්නම් මුලින් සමතය භාවනා කරලා දෙවනුව විපස්සනා භාවනා කිරීමේ ක්‍රමයක් බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. ඒ වගේම විපස්සනා පුබ්බංගම සමත භාවනා ක්‍රමයකුත් විග්‍රහ කරලා තියෙනවා. ඒ අනුව විපස්සනාව මුලින් භාවනා කරලා සමතේ ඒ අනුව පූර්ණය වෙන ක්‍රමයකුත් බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරුව බොහොම වැදගත් සූත්‍රවල හැමතැනකම නිර්දේශ කර වදාළේ යුග නද්ද භාවනා ක්‍රමය. යුග නද්ද කියන්නේ සමත විපස්සනා දෙකම එකට සමගාමීව එක සමගම එකටම දෙකම කිරීමේ ක්‍රමය යුග නද්ද. ඒ වගේම බුද්ධ දේශනාවේ පටිසම්භිදා මග්ගප්‍රකරණේ විග්‍රහ කරලා තියෙනවා හතරවෙනි ක්‍රමයක් ධම්ම උද්දච්ච විග්ගහිත මානසං. මේ උද්දච්චය හිතේ උදාස වූ බව, විසිරුණ බව, අර සංකීර්ණ බව විග්ගහිත විඝාත පරිලාහ ඒක ඝාතනීය කරලා ඒකෙන් ඉවත් වෙලා අර උද්දච්ච විග්ගහිත කිරීම. ඒ අනුව ප්‍රඥානුසාරී පුද්ගලයෙකුට පුළුවන්කම තියෙනවා මේ ධම්ම උද්දච්ච විග්ගහිත මාන සංක්‍රමයට මගඵල ලබන්නට. දැන් අර බාහ්‍ය දාරු වීර්යතුමා කුමාර කාශ්‍යප හාමුදුරුව සන්තති අමාත්‍යා ඩබ්බමල්ලපුත්ත රහතන් වහන්සේ පුකුසාති රජුරුව මේ වගේ අය අර උද්දච්චය විග්‍රහිත කරලා සතර මග සතර ඵලම සාක්ෂාත් කරගත්ත අය බුද්ධ ශාසනයේ අතීතයේ වැඩ හිටියා. ඉතින් ඒ අනුව මේ බුද්ධ දේශනාවට අනුව සමත පුබ්බංගම විපස්සනා ක්‍රමයකුත් විපස්සනා පුබ්බංගම සමත ක්‍රමයකුත් ඒ දෙකම එකට කරන යුගනද්ද ක්‍රමයකුත් ධම්ම උද්දච්ච විග්‍රහිත මානසං කියන හිත පූර්ණ වශයෙන්ම අර උද්දච්චය විග්‍රහිත කරලා අර සමුග්ඝාත වශයෙන් සමුච්ඡේද වශයෙන් රාග මුල ද්වේෂ මුල මෝහ මුල උදුරා දන්වන ක්‍රමයකුත් තියෙනවා, විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා දැන් හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ භාවනා කිරීමෙන් කරන්නේ භාවිතයට ගැනීමෙන් කරන්නේ හිතට වර්තමාන මොහොතේ අරමුණු වන අරමුණු වැරදි නම් ඒ වැරදි අරමුණ ඉවත් කළා ඒ වෙනුවට එතනට නිවැරදි යහපත් මිදෙන නිවන විමුක්තියට උපකාර වන යහපත් අරමුණක් භාවිතයට ගැනීම. දැන් උදාහරණයක් හැටියට ඔය ඇහැට කන්නට නාසයට දිවට කයට මනට කියන හයටම යම් රූපාරම්මණයක් සද්ධාරම්මණයක් ගන්ධාරම්මණයක් එවගේම පොට්ටබ්බාරම්මණයක් ධම්මාරම්මණයක් එන්න පුළුවන්. අරමුණක් එනවා මුඛ හයටම දොරල් හයටම. මේ අරමුණ අපි හිතමුකෝ තරහ ගන්නවන අර දෙවෙනි වේශයේ අරමුණක් කියලා. මේ දෙවෙනි වේශයේ අරමුණ අපි වහාම දන හඳුනාගෙන ඒ දෙවෙනි වේශයේ ද්වේෂය කියන වෛරය කියන ක්‍රෝධය කියන මේ අරමුණ ඉවත් කළා මෙත්තානුස්සතිය වැඩිම සමතය. ඒ වගේම රාගය අරමුණක් ප්‍රියදේට ඇලෙන අරමුණක් ආවොත් ඒ රාගී අරමුණ නිසා තණ්හාවක් ඇති වෙනවා. ඒ තණ්හාව රාගේ ඉවත් කරන්න අසුභානුස්සතිය වඩලා නෙක්ඛම්ම කියන තත්වයට එහෙම නැත්නම් අර සුභ බව සුන්දර බව ඉවත් කරලා අසුභ අනුස්සතිය වැඩිම සමතය. එනිසා මේ බුද්ධ දේශනාවේ මේ සමතය සහ විපස්සනා දෙකක් තියෙනවා. චතුරාරක්කා විග්‍රහයේ මේ පිරිත් පොතේ තියෙනවා චතුරාරක්කා විග්‍රහය. අර මෙත්තානුස්සති අසුභානුස්සති දෙක සමතය, මරණානුස්සති බුද්ධානුස්සති දෙක විපස්සනා අනුපස්සනා. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ ඔය යුගනද්ද ක්‍රමය සමත විපස්සනා ක්‍රමය හැම තැනකම පැහැදිලිව වෙන්කොට විග්‍රහ කරලා තියෙනවා. මේ සමත භාවනාවකින් සිදුවෙන්නේ අර යදිදං සබ්බ සංකාර සමතු යදිදං උපදින තැනදිම සබ්බ සංකාර සියලු සංකාර සමතයට පත් කිරීම. අර ද්වේෂයක් වෛරයක් ආවම වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් විඥාන ශක්තියක් ඉපදිලා සමුදය උපදිලා අනුසය බිහි වෙනවා. ඒක නවතිනවා යදිදන් සබ්බ සංකාර සමතු කියන තත්වයට හිත සමතයට පත් කරගත්තා. ඒ වගේමයි රාගයක් ආවම අනුරාගයක් අර අසුභානුස්සතිය වැඩුවාම හිත සමතයට පත් වෙනවා. හැබැයි ඒ මෙත්තානුස්සති අසුභානුස්සති දෙක සමතය පූර්ණ වෙනවා මිසක් මේ මුල ඉදිරෙන්නේ නැහැ. රාග මුල ද්වේෂ මුල මෝහ මුල සමුග්ඝාත වශයෙන් සමුච්ඡේද වශයෙන් නිස්සරණ වශයෙන් පටිපස්සදි වශයෙන් ඉදිරෙන්නේ නැහැ. එතෙන්දි සමතය පමණයි පූර්ණ. නමුත් බුද්ධ දේශනාවට අනුව මේ නිවන් මඟ පූර්ණ කරගන්න නම් භව උදුරා තමන්න නම් රාග මුල ද්වේෂ මුල මෝහ මුල හිතෙන් තමන්ගේ හිතේ මුල් බැහැලා තියෙන වෙන කොහෙවත් නෙමෙයි ඒක උදුරා දාන්න. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ සමත විපස්සනා කියලා දෙකක් දෙකාකාරයකින් භාවනාව විග්‍රහ කරලා තියෙනවා. සමත භාවනාව නැවත කොටස් දෙකකට බෙදිනවා, අනාර්ය භාවනාවක් සහ ආර්ය භාවනාවක් හැටියට. ඒ නිසා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන්නට පෙර මේ ආර්ය අනාර්ය කියන දෙකක් තිබුණේ නැහැ ලෝකෙ. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේක අර අරිය පරිශන සූත්‍රයේ පාත්‍රාසි සූත්‍රයේ ඉතා පැහැදිලිව දේශනා කරලා තිනවා. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ අරිය පරිශනයක් කරන හැටි මිනිහෙකුට මනසක් තියෙන කෙනෙකුට කියා දුන්නේ. ඊට පෙර මිනිසු භාවනා කළා, අර උද්දකරාම පුත්‍ර ආලාර කාලාම වගේ අයගාවට, ඒ වගේම පංච වර්ගයේ භික්ෂුන් ගාවට, තව නොයෙකුත් ගුරුවරුන් ආවට බුදුහාමුදුරුව අර අවුරුදු 6ක් තුල දුෂ්කර ක්‍රියා කරන කාලේ නොයෙකුත් ආගාව තිබුණු ඒ භාවනා ක්‍රම බුදුහාමුදුරුවත් හැදෑරුවා, ඉගෙන ගත්තා. එවෑන් යම් ධානයක් ලැබුවා. ඒ ලැබූ සියලුම ධාන බුදුහාමුදුරුව පැහැදිලිව මේ ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ, අරිට්ඨ සූත්‍රයේ වගේ තැන්වල, තවත් තැන්වල විග්‍රහ කරලා තියෙනවා. ඒ සියලුම බුද්ධත්වයට පත් වෙන්නට පෙර පුබ්බේව මේ සම්බෝධා අනබි සම්බුද්දස්ස අසම්බුද්දස්ස බෝධිසත්ත්වස්ස ඒව කියලා. බෝධිසත්ත්වස්ස ඒව කියන්නේ මේ භව උදුරා දමන ක්‍රමය, රාග භව, ද්වේෂ භව, මෝහ භව සහ මුලින්ම සදහටම උදුරා දමන ක්‍රමයක් තියෙන බව, තිබුණ බව බුදුහාමුදුරුව දැනගෙන හිටියා. ඒ නිසා මේ බෝධිසත්ත්වස්ස ඒව කිව්වේ භව උදුරා දමීම, රාග භව, ද්වේෂ භව, මෝහ භව තමන්ගේ හිතේ මුල් බැහැලා තියෙන. මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරා දමන ක්‍රමයක් අපේ ගෞතම බුදුහාමුදුරුව අර මහ බෝධි මූලයේදී බුද්ධත්වයට පත් වෙන්නට පෙර, අර කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ශාසනය අවසන් වුණාට පස්සේ ඒ අතරතුර, ඒ අබුද්ධෝත්පාද කාලය තුල කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැ මේ භව උදුරා දමන ක්‍රමය. ඒකයි කියන්නේ අර පුබ්බේව මේ සම්බෝධා, මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නට පෙර පුබ්බේව අසම්බුද්දස්ස අනබි සම්බුද්දස්ස, ඒ ක්‍රමය දැනගෙන හිටියේ නැ. ඒ නිසා ඒ කාලේ, ඒ බෝධිසත්ව කාලේ, ඒ දුෂ්කර ක්‍රියා කරන කාලේ, ඒ අවුරුදු 6ක් තුලම විවිධ ගුරුවරුන් හොයාගෙන ගිහිල්ලා දැනගත්තේ මේ එදා භාවිතයේ තිබුණු අනාර්ය භාවනා ක්‍රම. එනිසා බෝසත්තුමන් පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි අනාර්ය ධ්‍යාන ලැබුවා. ඒ වගේම අරූපී ධ්‍යාන වූ ආකාසඤ්ඤාතන, ආකිඤ්ඤාතන, විඥානඤ්ඤා, නේව සංඥානා සංඥා වගේ අරූපී ධ්‍යානත් ලැබුවා. නමුත් ඒකෙන් මේ භව උදුරා දමන්නට, මේ මුල් තුන උදුරා දමන්නට, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල හිතෙන් උදුරා දමන්නට ක්‍රමයක් දැනුනේ නැහැ, හොයාගන්න බැරි වුණා. තිබුණේ නැහැ, අහලා තිබුණෙත් නැහැ, දන්නෙත් නැහැ, ක්‍රමවේදයක් තිබුණෙත් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුව මේකට වෙනම ක්‍රමයක්, අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ පටිච්ච සමුප්පාද ධර්මය, යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති, සෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති කියන ආකාරයට මේ පටිච්ච සමුප්පාද විග්‍රහය තේරුම් ගත්තා. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර සමාජයේ උගදුන් අතර වියතුන් අතර පටිච්ච සමුප්පාද විග්‍රහය වෙනුවට තිබුණේ ඉදප්පච්චයතාවය කියන විග්‍රහය. ඉදප්පච්චයතාවය කියන එක පටිච්ච සමුප්පාද විග්‍රහයට වඩා වෙනස් දෙයක්. ඉදප්පච්චයතාවය තිබුණේ එය නිසා මෙය සිදුවේ, මේ නිසා එය සිදුවේ වගේ විග්‍රහයක්. නමුත් මේ පටිච්ච සමුප්පාද විග්‍රහය තියෙනවා ත්‍රිපරිවට්ටය. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය හැටියට බුදුහාමුදුරුවෝ යථාභූත ඥාන දර්ශනය දැකලා විග්‍රහ කළා, විස්තර කළා. ඒ වගේම අවිද්‍යා නිරෝධ ක්‍රමයකුත් පටිච්ච සමුප්පාද ක්‍රමයකුත් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ වගේම කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයකුත් බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා. එතෙක් අර කාශ්‍යප බුද්ධ ශාසනය අවසන් වුණාට පස්සේ මේ යම් කාල පරාසයක් ගෞතම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන තාක්කල් අර ඉදප්පච්චයතාවය තිබුණත් ඒක වචන ටික පදවල ටික තේරුම් ගත්තත් මේ පටිච්ච සමුප්පාද ධර්මය ත්‍රිපරිවට්ටයක් සහිතව ඒ වගේම කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය විශේෂයෙන්ම තිබුණේ නැහැ. මතුවලා දැක්කේ නැහැ. දැන් මේ බුද්ධ ශාසනයේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ශාසනයේ යම්කිසි කාල පරාසයක් යනකොට අර මහා සාංගික නිකායක් බුද්ධාගම හැටියට මතු වුණාට පස්සේ මේ කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය අභාවයට ගියා, අභාවිතයට ගියා. එනිසා අද වෙන විට මේ පටිච්ච සමුප්පාද විග්‍රහයේ ත්‍රිපරිවට්ටය මම මතු කළා, විග්‍රහ කරලා දේශනා කරන තාක්කල් 2005-2006 වෙනකන් මේ ශාසනයේ කිසිම උගතෙක් විද්වතෙක් දැනගෙන හිටියේ නැහැ මේ කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. නමුත් විභංග ප්‍රකරණේ අර පත්‍යා උද්දේශයේ නිර්දේශයක් හැටියට කුසල මූල නිර්දේශය විග්‍රහ කරලා පැහැදිලිව අද ඒක මේ අකුරෙන් බ්ලැක් ඇන් වයිට් හැටියටම කියවගන්න දකින්න පුළුවන්. ඉතින් ඒක නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන මේ සමත විපස්සනා දෙකම මේ නිවනට උපකාර වෙනවා. මේකට කියනවා උබ්බතෝ භාග විමුක්තිය කියලා. භාවනාවක් කළා අපි අර චේතෝ විමුක්තියත් ඒ වගේම ප්‍රඥා විමුක්තියත් කියන විමුක්ති දෙකම සාක්ෂාත් කරගන්න ඕනේ. මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ උතුම් නිර්මල ධර්මයේ පමණයි මේ උබතෝ භාග විමුක්තිය සාක්ෂාත් කරගන්න මාර්ගයක්, පිළිවෙතක්, ප්‍රතිපදාවක් පෙන්වලා දීලා තියෙන්නේ. වෙන කිසිම ආගමක බුද්ධාගමකට ඇතුළුව බුද්ධාගමත් ඇතුළුව වෙන කිසිම ආගමක උබතෝ භාග විමුක්තියක් පෙන්වලා දෙන්නෙත් නැහැ, මාර්ගයක් ඇත්තෙත් නැහැ. මේක තියෙන්නේ ඒ බුද්ධ ධර්මයේ පමණයි. මේක ආගමක තියෙන්න බෑ. තියෙනවා නම් ඒක ආගමක් වෙන්නේ නැහැ, ඒක ධර්මයක් වෙනවා. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ භාවනා කරලා අපි උබතෝ භාග විමුක්තිය සාක්ෂාත් කරගන්න මේ මග පෙන්වලා දීපු පාර, පෙන්වලා දීපු දේ තේරුම් ගන්න ඕන. ඒ වගේම මේ බුද්ධ දේශනාවේ දේශනා කරපු භාවනා ක්‍රමය තදංගම ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය, සමුග්ඝාත ප්‍රහාණය, පටිපස්සදි ප්‍රහාණය, නිස්සරණ ප්‍රහාණය කියලා පංච ප්‍රහාණයක්. මේ හිතේ ඉපදෙන උපදින ඉපදෙන්නට තියෙන කෙලෙස් ක්‍රම පහකින් ප්‍රහාණය කරන පංච ප්‍රහාණයක් අර අංගුත්තර නිකායේ පංචක නිපාතේ විග්‍රහ කරලා තියෙනවා. එනිසා බුද්ධ දේශනාවේ ඉදිරිපත් කරපු භාවනා ක්‍රමය මේ පස් ආකාරයටම කෙලෙස් හිතෙන් ප්‍රහාණය කරන්න ඕන. හිතේ ඉපදෙන කෙලෙස් අර තදංගම විස්කම්බන වශයෙන් ප්‍රහාණය කිරීම පමණයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙන්නට පෙස කවුරුත් ලෝකෙ දැනගෙන හිටියේ. එනිසා තදංගම විස්කම්බන වශයෙන් කෙලෙස් ප්‍රහාණය කිරීම කවුරුත් වගේ ඔය ධ්‍යාන ලැබූ අභිඥා ලැබූ චේතෝ විමුක්තිය ලැබූ අය දැනගෙන හිටියා. නමුත් අර සමුච්ඡේද වශයෙන් සමුග්ඝාත වශයෙන් පටිපස්සදි වශයෙන් නිස්සරණ වශයෙන්, නිස්සරණ කියන්නේ නැවත කිසිම දවසක කිසිම ආකාරයකින් ඒ කෙලෙස් හිතේ ක්‍රියාත්මක නොවන ආකාරය නිස්සරණ ප්‍රහාණය. ඉතින් ඒක නිසා අර රාගමුල ද්වේෂමුල මෝහමුල සමුච්ඡේද වශයෙන් සංඋච්ඡේදනය කරන්න ඕන. එනිසා සමුදය උච්ඡේදනය කිරීමයි සමුච්ඡේද ප්‍රහාණය කිරීම. ඒ වගේම ඝාතනය කළ විඝාත පරිලාහ කියන මේක මරණ විනාශ කළ දාන්න ඕනේ. මේ මුල් තුන කපලා දාන්න ඕනේ, ක්‍රය කරන්න. ඉතින් ඒක නිසා මෙහෙම පංච ප්‍රහාණයක් බුද්ධ දේශනාවේ මේ භාවනාවෙන් බුද්ධ භාවනාවෙන් සාක්ෂාත් කරගන්න බුදුහාමුදුරුවෝ කර්මකාරණා විග්‍රහ කරලා තිබුණා තියෙනවා. ඒ වගේම මේ බුද්ධ දේශනාවේ භාවනාවක් කළ යුත්තේ ඊටත් වඩා ගැඹුරෙන් ක්‍රම හතරක් නැවත බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා. මේ බුද්ධ භාවනාව බව උදුරා දමන්නට උපකාරක භාවනාව අර බෝධිපාක්ෂික ධර්ම පූර්ණය විය යුතුය. මෙතැනදී මේ බුද්ධ භාවනාව බව උදුරා දමන ක්‍රමය නැවත පද පේලි හතරකින් ක්‍රම හතරකින් විග්‍රහ කරලා තියෙනවා. අනතිවත්තනට්ටේන භාවනා බුද්ධ භාවනාව. අනතිවත්තනට්ටේන භාවනා කිව්වේ අර අතිවත්තන දේවල් තමයි මේ පැවැත්ම දිගටම දිගින් දිගටම පවද්දති කියන දේ. ඔය රාගය ද්වේෂය මෝහය අතිවත්තනට්ටේන මේ පැවැත්ම පවද්දති. වද්දති නෙමේ පවද්දති. පැවැත්ම දිගින් දිගටම වඩා වර්ධනය කරගනිමින් පවත්වා ගැනීම පවද්දති. එනිසා ඒ පවද්දති බව නතර කරන්න පුළුවන් අර අනතිවත්තනට්ටේන භාවනාව. මේ අනතිවත්තනට්ටේන භාවනාව තේරුම් ගන්න නම් අර සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය, ආනපාන සති සමාධි සූත්‍රය, මහා රාහුලවාද සූත්‍රය වගේ සූත්‍රවල අර වැරදි දේ හිතට එනකොටම ඒ වැරදි දේ වෙනුවට ඒ වැරදි දේ හිතෙන් අයින් කරලා එතෙන්ට අර හිත පිරිසිදු වන දේ ගන්න ඕන. ඒ නිසා මේක අනතිවත්තනට්ටේන භාවනා හැටියට බුදුහාමුදුරුව විග්‍රහ කරලා තිබුණා. නිවන් දකින්නට උපකාර වන බුද්ධ භාවනාව. ඊළඟට දෙවෙනි එක ඉන්ද්‍රියානං ඒක රසට්ටේන භාවනා. මේ ඉන්ද්‍රිය හය අර සංකීර්ණ වෙලා විස්සෝප වෙලා උද්දච්ච වෙලා කම්පණයට චලනයට බයට විස්කෝපයට පත්වෙන තත්ත්වය පෘථග්ජන පුද්ගලයෙකුගේ ඉන්ද්‍රිය. කිසිම ඒකාග්‍රතාවයක් නැහැ. ඒ ඒකාග්‍රතාවයට මේ ඉන්ද්‍රිය හයම එකම අරමුණක් තුළ පාත්වාගෙන යන්නට පුළුවන් ආකාරයට හිත ඒකාග්‍රතාවයට පත්වීම අර දැන් බුදුහාමුදුරුවෝ බුදු වෙන්නට පෙරක් තිබුණා විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව. ඒ ඒකාග්‍රතාවය අනාර්ය භාවනාවකින් ලැබෙනවා. නමුත් බුද්ධ භාවනාවේ ඉන්ද්‍රියානං ඒක රසට්ටීන කිව්වේ අර ඉන්ද්‍රියන් එකම අරමුණක් තුළ යහපත් අරමුණක් තුළ මිදෙන නිවන විමුක්තියට උපකාරවන අරමුණක් තුළ ඒකාග්‍රතාවය පවත්වා ගැනීම ඉන්ද්‍රියානං ඒක රසට්ටීන භාවනා හැටියට විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම තදූපක විරිය වහට්ටේන භාවනාව. තදින්ම මේ සංසාර ගමනේ දීර්ඝ සංසාරේ තදින්ම මුල් බැහැගෙන තියෙන වැරදි ගති තියෙනවා. ප්‍රිය දෙයට ඇලීම, අප්‍රිය දෙයට ගැටීම, ප්‍රියා ප්‍රියතර වැරදිසේ මැනීම. ඒවට කියනවා අර මානය, මෝහය, රාගය, දේශය වගේ දේවල් තදින්ම මුල් බැහැගෙන තියෙනවා. ඒ තදින් මුල් බැහැගත්ත හිතේ වැරදි දේවල් තදූපග විරිය වහට්ටේන. වහට්ටේන කියන්නේ ඒ වැරදි දේ සියලු දේ වෙන් කරලා තේරුම් අරගෙන ඒව හිතෙන් උදුරා අස්කරන්නට දාන, උදුරා අස්කර නිදහස් වෙන්නට උපකාර වන භාවනාව තදූපග විරිය වහට්ටේන භාවනාව. ඒ වගේම ආසේවනට්ටේන භාවනාව. ආසේවනට්ටේන භාවනාව කිව්වා අර ආසේවිතාය, භාවිතාය, බහුලී කටාය, යානි කටාය, වට්ටු කටාය, සුසමාරද්දාය, පරිචිතාය. හිත ක්‍රමානුකූලව පියවරෙන් පියවර පාරිශුද්ධත්වයට, සචිත්ත පරියෝ දපනන් තත්වයට පූර්ණාසයෙන් තමන්ගීට පිරිසිදු කරගන්නා ක්‍රමය ආසේවනට්ටේන භාවනාව. එනිසා මේ බුද්ධ භාවනාවේ එතකොට අර අනන්තිවත්තනට්ටේන භාවනා, ඉන්ද්‍රියානං ඒක රසට්ටේන භාවනා, තදූපක විරිය වහට්ටේන භාවනා, ආසේවනට්ටේන භාවනා, මේ හතරම බොහොම පැහැදිලිව පිරිසිදුව අංගුත්තර නිකායේ විග්‍රහ කරලා තියෙනවා. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ එකින් එක අරගෙන විස්තර විග්‍රහ සහිතව මේ හතර විග්‍රහ කරනවා. මේ හතරම පූර්ණය වෙනවා කියනවා ඒක පැහැදිලිව දේශනා කරලා තියෙනවා. අර කුඩා රාහුල හාමුදුරන්ට දේශනා කර වදාළ මහා රාහුල වාද සූත්‍රයේ මේ හතරම පූර්ණය වෙනවා. ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් කෙනෙකුට දැනගෙන වඩන්න භාවිතයට ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ සතියක කාලයක් තුළ අපි බලාපොරොත්තු වෙනවා මේ තම තමන්ගේ මේ ඉන්ද්‍රියයන් කොහොමද ඒ පිරිසිදු තත්ත්වයට හිත සහ මනස පිරිසිදු තත්ත්වයට පත් කරගන්න උපකාර වන ආකාරයට මේ අනුතිවත්තනට්ටේන භාවනා, ඉන්ද්‍රියානං ඒක රසට්ටේන භාවනා, තදූපක විරිය වහට්ටේන භාවනා සහ ආසේවනට්ටේන භාවනා. අට්ටේන කිව්වේ අර්ථය. මේක අර්ථයක්, ධර්මයක්, නිරුක්ති පටිසම්භිදා විග්‍රහයක් තියෙන දෙයක්. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල විශේෂයෙන්ම පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මේ භාවනාවට අර්ථයක් දීලා තියෙනවා. මේ අර්ථ තමයි අර ආසේවනට්ටේන. ආසේවනට්ටේන කියන්නේ අර්ථය. ඒ අර්ථ විග්‍රහය. ඒ වගේම ඉන්ද්‍රියානං ඒක රසට්ටේන. එතනත් තියෙන අට්ටේන. ඒ වගේම තදූපක විරිය වහට්ටේන. ඒත් අට්ටේ. ආසේවනට්ටේන. ඉතින් ඒක නිසා මේක අර අර්ථ සාධනය සඳහා උබතෝ විමුක්ති භාගය, විමුක්තිය සඳහා උබතෝ භාග අර විසුද්ධිය පූර්ණ කර ගැනීම සඳහාම මේක උපකාර වෙනවා. එනිසා භාවනාවක් කරනවා කිව්වහම අපි තේරුම් ගන්න ඕනේ මේක භාවනාව කියන්නේ භාවිතයට ගැනීම. මොකක්ද අපි භාවිතා කළ යුත්තේ, මොකක්ද අපි බැහැර කළ යුත්තේ. එනිසා අපේ හිතට එන වැරදි අරමුණු අදහස් චේතනා භාවිතයෙන් බැහැර කරන්න ඕන. හිතට එන ඒ වැරදි අරමුණු වෙනුවට අපි හිත පිරිසිදු වෙන නිවනට උපකාර වන විමුක්තිය සාක්ෂාත් කරන දේවල් භාවිතයට ගන්න. දැන් තරහක් ආවනම් හිතට තරහින් කියලා මෛත්‍රිය ගන්න ඕන. රාගයක් ආවනම් අසුභානුස්සතිය වඩලා රාගය ඉවත් කළා අර නික්ඛම්ම කියන තත්වයට පත් වෙන්න ඕන. ඒ වගේම ඒ වැරදි දේවල් හිතේ නිත්‍යසේ සුඛසේ අත්ථසේ අස්මිමානේ මුල් බැහැගෙන තියෙනවා නම් අපි අනිත්‍ය දුක්ඛ අනත්ත අනුපස්තනා කරලා අනිත්‍ය අනුපස්සී විරති නිත්‍ය සංඥා පජහති කරන්න. දුක්ඛ අනුපස්සී විරති සුඛ සංඥා පජහති කරන්න. අනත්ත අනුපස්සී විරති අත්ථ සංඥා පජහති කරන්න. ඉතින් ඒක නිසා මේ භාවනා කරනවා කිව්වහම අපි මේ හිත පිරිසිදු කරගන්න ආකාරය දෙපැත්තකින්ම දුයි දේ නම් වදාමි කියපු දෙආකාරයකින්ම අර බැරදි දේ භාවිතයෙන් බැහැර කිරීමෙනුත් ඒ වෙනුවට යහපත් දේ භාවිතයට ගැනීමෙනුත් දෙපැත්තෙම දෙආකාරයෙන්ම දුයි දේ නම් දෙආකාරයෙන්ම හිත පිරිසිදු වෙන්න ඕන. ඒ නිසා දෙආකාරයෙන්ම අර බැහැර කිරීමනොත් හිත පිරිසිදු වෙන්න ඕන, භාවිතයට ගැනීමනොත් හිත පිරිසිදු වෙන්න ඕන. දැන් තරහ බැහැර කළාම හිත පිරිසිදු වෙනවා, මෛත්‍රිය එතනට ගත්තාම භාවිතයට ගත්තාම හිත පිරිසිදු වෙනවා. ඒ වගේමයි අසුභානුස්සතිය වැඩුවාම අර සුබදේ සුන්දරදේ හිතෙන් ඉවත් වෙලා හිත පිරිසිදු වෙනවා. එතෙන්ට අර නෙක්ඛම්ම කියන එක නිකාමලාභී තත්ත්වයට පත් වුණාම නෙක්ඛම්ම කියන තත්ත්වයෙන් හිත පිරිසිදු වෙනවා. ඉතින් ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනත්ත අනුපස්සනා කිරීමෙන් නිත්‍ය සුඛාත් ඉවත් කිරීමෙන් හිත පිරිසිදු වෙනවා. ඒ අනුව නිබ්බිදා කියන තත්ත්වයට හිත පූර්ණසින් නොබැඳෙන තත්ත්වයට හිත පිරිසිදු වෙනවා. නිබ්බිදානුපස්සී විහෙරති අර අභිනන්දින් පජහති වෙනවා. අර මෙතෙක්කල් අභිනන්දනේ නන්දි රාග සාහතව වැරදි හිතට උපාදානය කරගත්ත ප්‍රියමනාප අර නිබ්බිදා වූ ගමම්ම ඒක අනුපස්සනාවක්. නිබ්බිදානුපස්සී විහෙරති නන්දින් පජහති වෙනවා. විරාගානුපස්සී විහෙරති රාගම් පජහති. නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති වෙනවා. පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බ උපදී පජහති වෙනවා. එනිසා මේ උපාදානය කරගත් සියලු දේ තමයි පුද්ගලයන්ට බරක් වෙන්නේ, බයක් වෙන්නේ, බැම්මකට බැඳින්නේ, පැවැත්මට හේතු වෙන්නේ, රාගයට, ද්වේෂයට, මෝහයට මුල් වෙන්නේ. ඒ නිසා මේ පඤ්චස්කන්ධය නෙමෙයි මේ නිවනට බාධක, පඤ්චස්කන්ධයම උපාදානය කරගැනීම. ඒ නිසා පඤ්චස්කන්ධය භාවිතා නොකර බුදු කෙනෙකුට ජීවත් වෙන්න බෑ, අරහත්ත්වයට පත් වුණා ජීවත් වෙන්න බෑ. හැබැයි බුදු පියාණන් වහන්සේ, අරහතුන් වහන්සේ පඤ්චස්කන්ධය උපේක්ෂා සිටින් භාවිතා කළා, පරිහරණය කළා, උපාදානය කරගත්තේ නැහැ. ඒ නිසා මේ පින්වතුන් හොඳට තේරුම් ගන්න ඕන මේ දවස් කීපය තුළ මේ පඤ්චස්කන්ධය පඤ්චස්කන්ධය හැටියට නිවැරදිව තේරුම් ගන්න ඕන. පඤ්චස්කන්ධ උපාදානය වැරදි දෙයක් බව, නිවනට බාධා වන දෙයක් බව, පැවැත්මට හේතු වන බව, මුල් වන බව, නිදාන බව තේරුම් ගන්න ඕන. ඒ නිසා අපි අයින් කළ යුත්තේ මේ හිතේ ඇතිවන වැරදි සහගත උපාදානය කියන ගතිය. ඉතින් ඒ උපාදානය අයින් කරන්නීම තමයි අර සබ්බ උපදී පජහති කියන තත්ත්වය. මේක තේරුම් ගත්තොත් මේ උපාදානය තමයි pavatma digin digatama digin digatama paattagena pavaddati kiyana tattwen paattagena yan. Itin eka nisa idiri dina kīpaya tule tripitakaya aasrayen sutra dharma aasrayen me siyalu karunu ekin eka vigraha karanna balaapuruttu wenawa. මේක භාවිතයට ගන්න කොහොමද කියන එක විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේක හොඳට අහගෙන ධාරණය කරගෙන මේ පැවැත්ම තුළ අපි භාවිතයට ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා මේ බුද්ධ දේශනාව තං සුණාත සාදුකං මනසිකරෝත වාසිසාමීති. තං සුණාත කියන්නේ හොඳට මේක අහගන්න, දැනගන්න, තේරුම් ගන්න සාදුකම් මනසිකරුවට. මේක ධාරණය කරගෙන මේකේ අර දෙපැත්ත දුවට ආවිය හොඳින් තේරුම් අරගෙන සුත දර වෙන්න ඕන. සුතං සුසුතං බහුසුතං සුත දර වෙන්න ඕන. සුත දර වූ පුද්ගලයාට පුළුවන් විචිතා පරිචිතා මනසක් මනස උපේක්ඛිතා කියන තත්වයට උපේක්ඛා සිටින් මනසෙන් මේක ගැන අනුපස්තනා කරන්න මෙනෙහි කරන. ඒ අනුව භාවිතයට ගන්න පුළුවන්. ඒ නිසා මේ සියලු අහගන්නාදී අපි එදිනදා ජීවිතේ භාවිතයට ගැනීම කළ යුතුයි යහපත් දේ භාවිතයට ගැනීම නොකළ බැහැර කළ යුතුයි වැරදි දේ. තරහක් ආවොත් ඒක බැහැර කළ යුතුයි. එතෙන්ට මිත්‍යානුස්සතිය ගත යුතුයි. රාගයක් ආවොත් අසුභානුස්සතිය අනුපස්සනා කරලා අර සුන්දර බව හිතෙන් ඉවත් කරලා නෙක්ඛම්ම බව එතෙන්ට යථාභූත ඥාන දර්ශනෙන් භාවිතයට ගත යුතුයි. ඒ වගේම යම් වැරදි දෙයක් නිත්‍යසේ සුඛසේ අත්ථසේ හිතේ මුල් බැහැගෙන තියෙනවා නම් අස්මානය හැටියට ඒ නිත්‍ය සුඛ අට ඉවත් කරන්න පුළුවන් අනිත්‍ය අනුපස්සනා කිරීමෙන් දුක්ඛ අනුපස්සනා කිරීමෙන් අනත්ත අනුපස්සනා. ඒ අනුව නිබ්බිදා කියන තත්වයට පත් වෙනවා. නිබ්බිදා අනුපස්සනා කරද්දී විරාග අනුපස්සනා, නිරෝධ අනුපස්සනා, පටිනිස්සග්ග අනුපස්සනා මේක මෙයාට ඉස්සරියට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒක නිසා මේ භාවනාව පිළිබඳව මේ ප්‍රායෝගික පැත්ත යම් ආකාරයකට තේරුම් ගන්න මේ බුද්ධ දේශනාවේ දේශනා කළ න්‍යායාත්මක න්‍යාය තියරි එක තරමක් දුරට හෝ දැනගන්න ඕන. ඒ නිසා මෙතෙන්දී විය යුත්තේ ප්‍රතිපලය විය යුත්තේ හිත පූර්ණාසයෙන් පිරිසිදු වීම. අර වැරදියක් භාවිතා කරන හැම මොහොතම කිතකිලුතු වෙනවා. ඒ වෙනුවට හොඳ දෙයක් භාවිතා කරන හැම මොහොතම හිත පිරිසිදු වෙනවා. දැන් උදාහරණයක් හැටියට අර අරමුණක් ආවනම් ඇහැට කන්ට නාසයට දිවට කයට මනිට කියන මේ හයෙන් කොයිකට හරි ඒ එක නොගැලපෙනවනම් නොපෑහෙනවනම් නොසීහෙනවනම් ගැටුමක් ඇති වෙනවා. ඒ නිසා දෙවෙනි වේශයක් ඇති වෙලා හිත කිලුට වෙනවා. ද්වේෂයේ වෛරය ක්‍රෝධයේ ඊර්ෂ්‍යාව පටිගේ ක්‍රෝධයේ විරෝධය මේ සියලු දේ එන්නේ අර දෙවෙනි වේශය නිසා, ද්වේෂය නිසා. ඉතින් ඒක නිසා ඒ ද්වේෂය වෛරය ක්‍රෝධය හිතෙන් ඉවත් කළා එතනට මෙත්තානුසතිය මෛත්‍රිය අනුපස්සනා කළා. මෛත්‍රිය අනුපස්සනා කළා ව්‍යාපාදේ ඉවත් කරන්න ඕන හිතේ. එතකොට දෙපැත්තෙන්ම හිත පිරිසිදු වෙනවා. කිලුටු වෙන එක නවතිනවා. ඒ නිසා මේ නිවන් දකින්නවා කියන්නේ මේ සචිත්ත පරියෝධපන. මේක තමයි කියන්නේ සබ්බ පාපස් සාකරණං කුසලස්ස උපසම්පද. ඔය දෙකමයි කිව්වේ. සබ්බ පාප පස්ස කුසල අස්ස. මේ දෙපැත්තමයි සචිත්ත පරියෝ සචිත්තය තමන්ගේ හිත පූර්ණාසයෙන් පාරිශුද්ධත්වයට පත් කරගන්න උපකාරය. සිත පූර්ණාසයෙන් පාරිශුද්ධත්වයට පත් කරගන්න නම් අපි අර කුණු මුල් තුන, කෙලෙස් මුල් තුන, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල සහමුලින්ම උදුරා ඒ වයින් නිදී නිදහස් වෙන්න ඕන. ඒක තමයි භාවනා ක්‍රමයක භාවනාවක් කරන එකේ නියම නිවැරදි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ අධිගමයට මගපල ලබන්නට හේතු වෙන්නේ. ඉතින් ඒක නිසා ඉදිරි දවස් ගණනාව තුළ ඉදිරි දවස් 6 තුළම මේකට අදාළව ත්‍රිපිටකයේ තියෙන නොයෙකුත් සූත්‍ර ධර්ම වලින් කරුණු කාරණා විග්‍රහ කරන්න තේරුම් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනට මේ පිළිබඳව අපි දේශනාව නවත්වනවා. තව එක කරුණක් විග්‍රහ කරන්න තියෙනවා මේ පින්වතුන්ට. අපි මේ සංසාරේ අද මේ ඉපදිලා තියෙන්නේ අතීතයේ අපි ණය වූ දේවල් වලට ණය ගෙවන්න. එහෙම නැත්නම් වැය කරන්න. ඉපදෙන්නේ නැ කෙනෙක් ණය ඉවරන. සංසාර ණය ඉවරනම් ආයි ඉපදෙන්න බෑ. දැන් අරහතුන් වහන්සේ කෙනෙක් වුණාම අර අරහත් වුණාට පස්සෙත් ණය ගෙවනවා වැය කරනවා. ඒ නිසා අරහතුන් වහන්සේ අන්තිම මොහොත දක්වාම අර සෞපදිශේෂ පරිනිබ්බාණයෙන් නිවන් පිරිනිවන් පාන තුරු වැය කරනවා. අරහත් වූ දවසේ පටන් ජීවත් වෙලා ඉන්න කාලෙත් වැය කරනවා. ඉපදෙන්නේ නැහැ කෙනෙක් වැය කරන්න ණයක් ඉතුරු නැහැ. ඉතින් ඒක නිසා මේක මේ ජීවත් වෙන්නේ ඉපදෙන්නේ අර ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම මරණ ධම්ම සියලු දේ උරුම වෙන්නේ ණය ගන්න දෙනුවක් නිසා. අතීතේ අපිට අපි උපනුපන් ආත්මවලදී නොයෙකුත් අයට ණය වෙලා තියෙනවා ක්‍රම කිහිපයකට. අර අම්මලා තාත්තලාගෙන් උදව් උපකාර අරගෙන නොයෙකුත් අම්මලා තාත්තලා අම්මලා කිරි දීලා තාත්තලා උගන්නලා වැය කරලා කවල පොල ජරාව හොදලා හදා වඩාගෙන නොයෙක් උපකාර උදව් කළා. ඒ සියලු මෞද මෞපියන්ට වැඩිහිටියන්ට අපි ණයයි. මේ ණය අපි කවදා හරි ගෙවලා අවසන් කරන්න ඕන. මිය පරලොව ගියත් ඒ සියලු ඥාතීන්ට ඥාති ධර්මය ඉටු කරලා ණය ගෙවන්න ඕන. ණය ගෙවනකම් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ණය ඉතුරු නම් ඒ පූර්ණ වශයෙන් අර සෞපදිශේෂ නිබ්බාණයට පත් වෙන්න බෑ. ඒ නිසා මේක මේ ගනු දෙනුවක්. අපි ණය ගන්නවා, ණය වෙනවා, ණය ගෙවනවා, ආයි ණය වෙනවා. දැන් ඔය පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ඉපදුනහම අර දස අකුසලය කරනකොට අලුතෙන් ණය වෙනවා. ඒ වගේම යුතුකම් වගකීම් ඉටු කරනකොට ණය ගෙවනවා. අයිතිවාසිකම් බලාපොරොත්තු පවත්වගෙන යන තාක්කල්, අයිතිවාසිකම් බලාපොරොත්තු තියෙන තාක්කල් හිතේ උපාදානය ඇති වෙලා අර උපාදානය කරගෙන අලුතෙන් ණය වෙනවා. ඒ නිසා පෘථග්ජන පුද්ගලයා දන්නේ නැ මේ ණය ගන්න දිනුවෙන්, මේ සංසාර ණය ගන්න දිනුවෙන් මිදී නිදහස් වෙන ආකාරය. ඒ විතරක් නෙමේ පෘථග්ජන පුද්ගලයා දන්නේ නැ මේ ජීවත් වෙනවා කියන්නේ මේ ණය ගන්න දිනුවකට මැදි වෙලා අපි ණය ගෙව ගෙවා ජීවත් වෙනවා. හැබැයි ඔය ණය ගෙවනකොට අලුතෙන් ණය වෙන දේවල් කරනවා. වැරදි දේවල්, අකුසල් සහිත දේවල්, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කළොත්, මානයෙන් කටයුතු කළොත්, ඒ හැම අවස්ථාවකම අලුත් ණය ගන්න දිනුවකට පටලැවෙනවා. ඒක අන්තෝ ජටා බහි ජටා 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 බහින්තයි කියලා කිව්වේ මේකමයි. මේක තේරුම් ගත යුතුයි. ඉතින් ඒක නිසා සියලු මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන සියලු දෙනා තේරුම් ගන්න ඕන මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුව දේශනා කරපු සූත්‍ර ධර්ම ගණනාවක තියෙනවා මේ සංසාර ණයගන්දිනුවෙන් විදී නිදහස් වෙන්නට අනුගමනය කළ යුතු පිළිවෙත් කීපයක්. මේවා තිරෝකුඩ්ඩ සූත්‍රයේ බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. ඒ වගේම ආදිත්ත පරියාය සූත්‍රයේ බාල පණ්ඩිත සූත්‍රයේ වගේම දේවදූත සූත්‍රයේ බුදුහාමුදුරුව මේවා මේ කාරණා වරින් වර විග්‍රහ කරලා තියෙනවා. මේ සියලු කරුණු ඒ බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර ධර්මවල තියෙන මේ සියලු කරුණු එකතු කළා අපි මේ ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වන්නට උපකාර වන කරුණු හතරක් හැටියට මේ භාවනා වැඩසටහනට මුලින්දම්ම ඒ භාවනාවට සහභාගී වෙන සියලු පින්වතුන්ට මේ සංසාර ණය ගනුදෙනුවෙන් තමන්ට මිදී නිදහස් වෙන අර නොයෙකුත් ආකාරයෙන් ණය වෙලා තියෙනවා. මේ ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙලා අලුතෙන් ණය වීම නවත්තන්න අවශ්‍යයි. තව තවත් ණය වෙනවා නම් නිවන් දකින්නට ඒක බාධාවක්. ඒක නිසා මේ සියලු සූත්‍ර ධර්මවල ත්‍රිපිටකයේන කරුණු කාරණා එකතු කළා මේ කරුණු හතරක් හැටියට මුල් භාවනා වැඩසටහන්වල දී විග්‍රහ කළා දේශනා කළා. ඊට පස්සේ මේ කරුණු හතර පොතක් හැටියට මේ වගේ පොඩි පොතක් හැටියට සකස් කරලා දුන්නා. මේක කළේ අර මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යතුමියක්. එයා භාවනා වැඩසටහන් දෙකකට විතර ආවා. ඒ භාවනා වැඩසටහන් දෙක අවසානයේ එයා මගෙන් අවසර ගත්තා මේක පොතක් හැටියට මුද්‍රණය කළා කාටත් දුන්නොත් බෙදලා දුන්නොත් කාගෙත් දැන ගැනීම සඳහා හොඳයි කියලා. ඒ අනුව මේ වගේ පොතක් මේ හැම කෙනෙකුටම සකස් කළා දීලා අටපත් කරලා තියෙනවා. අටට ලබා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මේකෙ තියෙන්නේ කරුණු හතරක්. මේ කරුණු හතරම උපකාර වෙන්නේ මේ මොහොතට පෙර මේ සංසාර ගමනේ අපි නොඑක් ආකාරයෙන් නොඑක් විදියෙන් මේ ගෙවන්න බැරි ණය වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ සියලු ණයවලින් මිදී නිදහස් වුණාම අපිට නිවන් මඟ විවෘත කරගන්න අර නිවනට බාධක කරුණු 50ක් 60ක් විතර අවසන් කරන්න පුළුවන්. වැය කරන්න තියෙනවා ගෙවලා ඉවත් කරන්න කපා දාන්න අයින් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මෙතෙන්දි මේ කරුණු හතර කමා කර ගැනීම පළවෙනි එක, දෙවෙනි එක පරම මෛත්‍රිය ආර මෛත්‍රිය පතුරන්නට පුරුදු වීම, තුන්වෙනි එක පින්දීම පින් පැවිලීම පින් අනුමෝදන් කිරීම, හතරවෙනි එක අර තමන් අද ලබා තියෙන මේ මනුස්සත්ව ප්‍රතිලාභයෙන් උපරිම වශයෙන් තවත් කෙනෙකුට ලෝකයාට මේ ධර්ම මාර්ගය මාර්ගචරියාව යම් ආකාරයකට පහදා දෙන්න කටයුතු කිරීම. මේ කරුණු හතරම එක වගේම වැඩගත්. නමුත් මං බොහොම කෙටියෙන් මේ කරුණු හතර විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සංසාර ගමනේ අනන්ත අප්‍රමාණ ආත්මවල මිනිස් වෙලා ඉපදුන තැන්වලදී වෙනත් ගති නිසා වෙනත් තලයක ඉපදුන තැන්වලදී අපි අතින් යම් ආකාරයකට මේ නිර්මල උතුම් බුද්ධ ධර්මයට, ඒ වගේම ආර්ය ශ්‍රාවකයන්ට අර ලෞතුරා බුද්ධ, පච්චේක බුද්ධ, අරහත් බුද්ධ, චතුසච්ච බුද්ධ කියන මේ ආර්යයන් වහන්සේලාට, ඒ වගේම ආර්ය මාර්ගයේ යන පින්වතුන්ට යම් කෙනෙකුට අපි අතින් අපවාදයක් උපවාදයක් හිතින් කයෙන් වචනයෙන් කායේන වාචා චිත්තේන පමාදේන මයාකතා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. පෘථග්ජන පුද්ගලයන් හැටියට ඉන්න කාලේ ජීවත් වෙච්ච කාලේ තමන් දන්නේ නැහැ තමන්ට තේරුම් ගන්න බෑ ආර්ය ධර්මයේ මොකද්ද අනාර්ය ධර්මයේ මොකද්ද ආර්යයන් වහන්සේ කවුද අනාර්ය පුද්ගලයෝ කවුද ආර්ය මාර්ගය යන්නේ කවුද අනාර්ය මාර්ගය යන්නේ කවුද ඉතින් ඒක නිසා මේ ආර්ය ධර්මයේ තමයි පළවෙනි එක වැදගත්ම දේ තමයි මේ නිවන් දකින්නට උපකාර වන ආර්ය ධර්ම. ඊට පස්සේ ඒ ආර්ය ධර්මය නොතිබුණා නම් බුදු කෙනෙකුට බුදු වෙලා ආර්ය ධර්මය මතු කරන්න බෑ. ඒ නිසා ආර්ය ධර්මයක් ලෝකෙ තියෙනවා ඒ ආර්ය ධර්මය මතු කරනවා ලෞතුරා බුදුවරු ඒ වගේම ආර්ය යන් වහන්සේලා. ඒ වගේම ආර්ය මාර්ගයේ යෑම නිසා නිවන් දකින්න හැකියා. ඒ නිසා තමන් විසින් තමන් අතින් තමන්ට තේරුම් ගන්න බැරුව නොදැන තමන් දැන හෝ නොදැන හෝ යම් කිසි අවස්ථාවක යම් කිසි කාලයක අතීතේ මේ සංසාර ගමනේ කවදා කොතැනකදී හෝ ආර්ය ධර්මයට ආර්යයන් වහන්සේ කෙනෙකුට ආර්ය මාර්ගයේ යන කෙනෙකුට තමන් වචනින් ක්‍රියාවෙන් සිටිවිල්ලෙන් අඩු වශයෙන් සිටිවිල්ලකින් හෝ ආර්යයන් වහන්සේ කෙනෙකුට හෝ ආර්ය ධර්මයට හෝ ආර්ය මාර්ගය යන කෙනෙකුට හෝ අර අපවාදයක් අවඩක් අසාධාරණයක් සිටෙන් මෙනෙහි කළත් ඒක ආර්ය උපාදයක් වෙනවා. ඉතින් ඒක නිසා සියලුම පින්වතුන් කල්පනා කරගන්න ඕන තමන් වටින් දැන හෝ නොදැන හෝ මේ උතුම් නිර්මල ආර්ය ධර්මයට ඒ වගේම ආර්යයන් වහන්සේලාට අර ලෞතුරා බුද්ධ, පච්චේක බුද්ධ, චතුසත්‍ය බුද්ධ කියන මේ තුන්තරා බෝධියෙන් බුද්ධත්වයට පත් වූ කෙනෙකුට ඒ වගේම ආර්ය මාර්ගයේ යන කෙනෙකුට සෝතාපට්ටි සකදාගාමි අනාගාමි මාර්ග හෝ ඵල ලබා ගන්න කෙනෙකුට තමන් අතින් යම් ආකාරයක වචනින් හෝ ක්‍රියාවෙන් හෝ සිටුවිල්ලෙන් හෝ කවදා කොතැනකදී හෝ අතීත සංසාර ගමනේ අපවාදයක් කවඩක් අසාධාරණයක් හිංගයක් හිංසාවක් වරදක් පාපයක් වෙන්න ඇති. එහෙම වුණා නම් ඒක ආර්ය උපාදයක් තමන්ගේ නිවනට බාධාවක්. ඒකෙන් කමා කරගන්නා තාක්කල් තමන්ගේ නිවන මඟ නිවන් මාර්ගය විවෘත වෙන්නේ පැහැදින්න. ඉතින් ඒක නිසා අර ගාථාවකුත් තියෙනවා කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අත්‍යං කමමේ පන්ති අත්‍යං කමමේ ධම්ම අත්‍යං කමමේ සංඝ. ඉතින් ඒක නිසා ඒ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නත්‍රයේට අපි යම් දැන හෝ නොදැන අතීත සංසාර ගමනේ හෝ මේ ජීවිත කාලේ යම් ආකාරයක වරදක් පාපයක් හිංගයක් හිංසාවක් අවඩක් අසාධාරණයක් සිදු වෙලා තියෙනවා නම් දැන හෝ නොදැන හෝ ඒකට කමා කරගන්න. ඒ ආර්ය උපාදයෙන් කමා කර ගැනීමෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා අර මම දැන හෝ නොදැන හෝ යම් තැනකදී අවස්ථාවකදී කටින් වචනයක් කීමෙන් සිටින් සිටුවිල්ලක් සිටීමෙන් හෝ ක්‍රියාවක් කිරීමෙන් යම් ආරෝපාදයක් වෙලා තියෙනවා නම් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නත්‍රයට අපාදයක් අවඩක් වෙලා තියෙනවා නම් මට කමාව ලැබීවා කමාව ලැබීවා කමාව ලැබීවා කමා කරත්වා කමා කරත්වා කමා කරත්වා කියලා මේක කමා කරගන්න. මේක අද පටන්ම දවසකට වරක් නින්දට යන්නට පෙර මේ කමා කර ගැනීම දිගටම කරන්න ඕන. ඒ නිසා අපි මේක අර මින් ඉදිරියට අපේ හිත පිරිසිදු වීමත් සමග ඒ වගේ කයින් වචනෙන් ක්‍රියාවෙන් සිටුවිල්ලෙන් කරන වැරදි ක්‍රමානුකූල ඉවත් වෙනවා. නමුත් අපි ඒ වැරදි සිදු වෙලා තියෙනවා නම් අතීතේ නොදැන ඒ සියලු දේට කමා කරගත්තාම අපේ හිත පිරිසිදු වෙනවා. අර ගෙවන්න තියෙන ණය වැය කරන්න තියෙන ණය වලින් කොටසකින් මිදී නිදහස් වෙනවා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම මේක මේ වචනයට පදවලට සීමා කරන්න හොඳ නැහැ. මේක මුළු හදවතින්ම අවංකවම පිළිසිදුවම ඒ කමා කර ගැනීම, ඒ කමාව ලබා ගැනීම තමන් විසින් කරන්න. මේක සතියක් විතර කරනකොට තමන්ටම තේරෙයි තමන් කොයිතරම් දුරට ණය මිදී නිදහස් වුණාද, සැහැල්ලුවක් වුණාද, තමන්ට අර විමුක්තියට මඟ විවුර වුණාද කියන. ඒක නිසා මේ කමා කර ගැනීම අත්‍යවශ්‍යයි. අද පටන්ම මේකේ හරියට අර්ථ ධර්ම නිරුක්ති දැනගෙන මේක වචන ටිකක් පදවැල් ටිකක් පමණක් නොවන බව, භාවිතයට ගත යුතු බව තේරුම් අරගෙන මේ කමා කර ගැනීම කරන්න. ඒක පළවෙනි කාර්යය. දෙවෙනි කාරණේ, අපි මේ සංසාර ගමනේ ඔය ඔබ හැම අපි කවුරුත් පෘථග්ජන පුද්ගලයන් හැටියට අතීතයේ ජීවත් වූ කාලවල අනන්ත අනවරත සංසාරේ වෛරයෙන්, ද්වේෂයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, පටිගෙන්, දෙවෙනි වේශයෙන් නොයෙකුත් අයට අපි අතින් වැරදි සිදුවෙලා තියෙනවා. ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් මේ සියලු දේ නිසා අපි විශ්වය කිලුටු කරා. අර ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් වචනයක් කතා කළත්, සිතුවිල්ලක් සිතුවත්, ක්‍රියාවක් කළත් ඒකේ බලපෑම විශ්වයටම තියෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරම කිලුටු වෙනවා. ඉතින් ඒක නිසා අපි මේකේ හේතුඵල ධර්ම නොදැන, මේකේ උරුම වෙන අපල අයහපත් ඵල තේරුම් නොගෙන අර අපිට නොගැලපෙන, නොපෑහෙන, නොසීහෙන අපේ අර ආකල්පයට අනුව, අපේ දැක්මට අනුව වැරදි කියලා හිතන දේට අපිට ද්වේෂයක් වෙනවා. ඒ නිසා ද්වේෂයෙන්, වෛරයෙන් අනන්ත අප්‍රමාණ ජීවත් වූ කාලවල වැරදි කළා, ණය වුණා. ඉතින් ඒක නිසා ඒ අනන්ත අප්‍රමාණ සංසාරේ ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් අපි ක්‍රියා කරලා මේ විශ්වය කිලුටු කළා. දැන් අපි ඒ වෙනුවට ඒ ද්වේෂයෙන් කිලුටු කරපු විශ්වය අර පරම මෛත්‍රියෙන්, ආර්ය මෛත්‍රියෙන්, අප්‍රමාණ චේතෝ විමුක්තියෙන් මේ විශ්වය පිරිසිදු කරගන්න, ඒ වගේම අපේ හිත පිරිසිදු වෙන්නේ ඒ විදිහටයි. ඒ නිසා අප්‍රමාණ මෛත්‍රිය, ආර්ය මෛත්‍රිය, චේතෝ විමුක්තියට එහා ගිය පරම මෛත්‍රියක් වඩන්න ඕන. ඒ නිසා අර මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, මාමින්ම මගේ මිතුරෝද සතුරෝද, මේවා විසම මෛත්‍රිය. මේක සමමෙත පැතිරීම නෙමෙයි. මේක ආර්ය මෛත්‍රිය නෙමෙයි. ඒක බුද්ධ ආගමේ හදාගත්ත වැරදි දෙයක්. ඒ නිසා අපි මේ සංසාර ගමනේ කවදා කොතනකදී මොන යම් ආකාරයකින් හෝ අපේ අරියර තරයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් අර වැරදියක්, අකුසලයක්, අවඩක්, අසාධාරණයක් කාට හරි යම් කෙනෙකුට කරලා තියෙනවා නම් ඒ සියලු තැන්වලදී විෂ කිරණ ශක්තියක් විශ්වයට පතුරවලා අපි විශ්වය කිලුටු කළා. විෂ කිරණ ශක්තියක් පැතිරෙවුවා, කළු කිරණ නිකුත් කළා. දැන් ඒ වෙනුවට අපි ඒ නිකුත් කළ කළු කිරණ නිසා විශ්වය කිලුටු වුණා. දැන් අපි සුදු කිරණ ශක්තියක්, අප්‍රමාණ චේතෝ විමුක්තියක් පතුරවලා, සමමිත පතුරවලා මුළු විශ්වයම පිරිසිදු කිරීමෙන් අපේ හිත පූර්ණාසයෙන් පිරිසිදු වෙනවා. පිරිසිදු වෙන්නේ තමන්ගේ හිත. අප්‍රමාණ චේතෝ විමුක්තිය, පරම මෛත්‍රිය, ආර්ය මෛත්‍රිය වැඩීමෙන් සිදු වෙන්නේ තමන්ගේ හිත පිරිසිදු වීම. ඒ නිසා මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්වා, සකදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා, අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා, අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා, නිවන් සුවෙන් සුවපත් වෙත්වා කියන අර කිසි කෙනෙකුට අඩුවක්, වෙනසක්, විශේෂයක්, අඩුවක් පාඩුවක් නැහැ. ඒ නිසා මේ සතර මඟ සතර ඵලයෙන් තමා අර නිදුක් නිරෝගී සුවපත් දුකින් මිදෙන්න නිවන් දකින්න පුළුවන් වෙන නිසා මමද සියලු ලෝක සියලු සත්වයෝ අර සෝතාපට්ටි ඵලයෙන් නිදුක් වෙත්තා සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්තා අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්තා අරහත් ඵලයෙන් දුකින් මිදෙත්තා නිවන් සුවයෙන් සුවපත් වෙත්තා කියන පරම මෛත්‍රිය ආර්ය මෛත්‍රිය විශ්වයට පතුරවන්න ඕන. ඒක පුද්ගලයෙක් එක පුද්ගලයෙක් කෙරේ නෙමෙයි. මේ මෙවන් ආර්ය මෛත්‍රියක් අප්‍රමාණ චේතෝ විමුක්තියක් පැතිරවීම නිසා තමන්ගේ හිතයි පූර්ණ වශයෙන් පාරිශුද්ධත්වයට පත් වෙන්නේ. තමන්ගේ හිතේ අර විශේෂත්වයක් නැහැ. සමමෙත පතුරව. ඒ නිසා මේ සමමෙත පැතිරවීමෙන් තමන් මෙතෙක් අතීත සංසාරේ අර ණය වෙච්ච දේවල් වැය කරන්න ඉතුරු වෙච්ච දේවල් බොහෝ දේවල් වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. මේක දෙවෙනි කාරණය අප්‍රමාණ චේතෝ විමුක්තිය ආර්ය මෛත්‍රිය පැතිරීම. අප්‍රමාණ එස සිත පිරිසිදු කර ගැනීමෙන් විශ්වයට සුදු කිරණ ශක්තිය පැතිරිය යුතුයි. මේක පතුරවනකොට තමන්ටම අත්දක ගන්න පුළුවන් අත්විඳ ගන්න පුළුවන් තමන්ගේ හිතේ මේ පිරිසිදු බව ඇති වුණාම කොයිතරම්නම් සානයක් ශාන්තියක් විමුක්තියක් තමන්ට ලැබෙනවාද කියලා. ඒ නිසා මේක අද පටන්ම පුළුවන්ම තරමක් දවස් මඟපල ලබනාටකල් මේක භාවිතයට ගැනීම කාගේත් යහපතට කාගේත් නිවනට උපකාර වන බව තේරුම් ගන්න ඕන. අර මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා මාමින්ම මගේ මිතුරෝද සතුරෝද කියපු ගමන්ම ඒක කිසිසේත්ම සමමිතක් නෙමේ විෂම තත්ත්වයක්. ඒක ආර්ය මෛත්‍රියක් නෙමේ. ඒකේ චේතෝ විමුක්තිය අප්‍රමාණ චේතෝ විමුක්තිය ආර්ය මෛත්‍රියක් ඇත්තේ නෑ. ඒක තියෙන්නේ වෙනස් කිරීම විශේෂත්වයක්. ඒක නිසා ඊට වඩා එහා ගිය අප්‍රමාණ චේතෝ විමුක්තියකින් මෛත්‍රී වඩන්න මෙත්තානුස්සතිය වඩන්න පුරුදු වෙන්න ඕන. ඒක දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ ඊටත් වඩා බලවත් මේ පින්දීම පින් පැන්වීම පින් අනුමෝදන් කිරීම. අපි අපේ හිත පිරිසිදු කරගත්තා වෙලාවක හදයන් පුනාති පුඤ්ඤං පින්කමක් කරනවා කියන්නේ මේ හිතේ ප්‍රසාදයක් පිරිසුදු වීමක් පැහැදීමක් ඇති කරගත් අවස්ථාවක අපිට පින්කමක් කරන්න පුළුවන්. මේක දානයක් දීලා වෙන්නත් පුළුවන්. ඒ වගේම අර කමා කරගෙන මෛත්‍රී වැඩිම බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. අර බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාට මුළු ජීවිත කාලයම දන් පිළිගැන්වීම සිව්පසෙන් මේ පිරිකර සිව්පසෙන් පූජා කිරීමට වඩා එක මොහොතක් අප්‍රමාණ චේතෝ විමුක්තිය වැඩිම විශාල පුණ්‍ය ශක්තියක් වෙන හිතේ පිරිසිදු බවක් වෙන අවස්ථාවක්. ඒ එහෙම පිරිසිදු බවක් ඇති වූ අවස්ථාවවලදී අපිට පුළුවන්කම තියෙනවා මේ පින කුසලයක් බවට පත් කරගන්න පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන් කරන්න පින් පිහිටවා කැපකොට පතුරන්න. ඉතින් ඒක නිසා අපි මනුෂ්‍යයන් හැටියට ඉපදිලා ඉන්න අය සියලු දෙනාටම පින්කම් කරගන්න පුළුවන්. ඒ පින අපි දෙන්න ඕන. පුඤ්ඤ පාප පහිනස්ස කරන්න ඕන. ඒ නිසා මේ පින උපාදානය කරගත්තොත් ඒක අකුසලයක් වෙනවා. පුඤ්ඤාභි සංකාරය අර අභිරත සංකාරයක් වන බව ගිරිමානන්ද සූත්‍රයේ පැහැදිලිව දේශනා. ඒ නිසා පින්කම් කරාම අපි පින්කම් කරන තැන්වලට අපේ ඥාතීන් අතීත ඥාතීන් මිය පරලෝකීය ඥාතීන් පින් ගන්න එනවා. දැන් අපිට මව වූ පියා වූ අතීත සංසාරේ ලක්ෂ ගණන් ඉන්නවා. අනන්ත අප්‍රමාණ අර මිනිස්සු වෙලා මව් කුසකින් ඉපදුන අවස්ථාවවලදී අම්මල තාත්තලා ඉන්නවා. අර ඕපපාටිකව උපදින තැන්වලදී අම්මල තාත්තලා නැහැ. නමුත් මව් කුසකින් හෝ බිත්තරයකින් උපදින අවස්ථාවවලදී මව් දෙමව්පියෝ වැඩිහිටියෝ ඉන්නවා. ඒ වගේම මේ මිනිස්සු වෙලා ඉපදුන අවස්ථාවවලදී අපිට අර මුල් අවුරුදු 6ක් 7ක් යනකම් කාගේවත් හවුහරණයක් නැතුව අම්මා කිරි දුන්නේ නැත්නම් ඒ වගේම ජරාව හේදුවේ නැත්නම් කෝදල පිරිසිදු කරගත්තේ නැත්නම් අපිට මේ උස් මහත් වෙලා ලොකු වෙලා පිරිසිදුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා අනන්ත අප්‍රමාණ ආත්මවල අපට උදව් කළ උපකාර කළ මඟ පෙන්වූ පිහිට වූ සම්බන්ධ වූ විවිධාකාරයේ මෞදි මව්පියෝ සියලාච්චිලා සාම්පෘෂය භාර්යාව දරු මුණුපුරන් සහෝදර සහෝදරීන් මේ වගේ සේවක ස්වාමීන් මේ වගේ බොහෝ දෙනෙක් ඉන්නවා. මේ බොහොමයක් දෙනා මිය පරලොව ගියාට පස්සේ අර පරදත් උපජීවී කියන තත්ත්වයට පත් වුණොත් ඒ අය ඒ පරදත් උපජීවීන්ට පින්කමක් හෝ කුසලයක් හෝ කරගන්න බෑ. ඊයේ අක්කන සූත්‍රයේ මේක පැහැදිලි කරා. ඒ නිසා ඒ පරදත් උපජීවීන් අනුන් දෙන පිනෙන් යැපෙන අය. ඒකයි පරදත් උපජීවීන් කියන්නේ අනුන් දෙන පිනෙන් යැපෙන අය. පින්කමක් කරගන්න බෑ. ඒ අය සියලු දෙනා තමන්ගේ පෙර අම්මා වූ තාත්තා වූ යම් කිසි කෙනෙක් ඒ පරදත් උපජීවියෙක් වුණොත් භූතෙක් පෙරේතෙක් ඒ වගේම ඔය දෙවි දේවතාවෝ මිත්‍යා දෘෂ්ටික වෘක්ෂ දේවතාවෝ ඒ වගේම භූමාතු දේවතාවෝ ඒ වගේම රූපී බ්‍රහ්මයෝ මේ වගේ අනුන් දෙන පිනෙන් යැපෙන අය ඉන්නවා නම් එහෙම ඉන්නවා. දැන් මේ සියලු දෙනාට ඉවක් තියෙනවා. මේ සියලු දෙනා ඒ පරදත් උපජීවීන්ගේ එකම රක්ෂාව එකම රස්සාව එකම කාර්ය අර තිරෝකුඩ සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිව කියලා තියෙනවා. ඒගොල්ලෝ හරක් බලන්නේ නැහැ, උයන් වතු කුඹුරු අපුරන්නේ නැහැ, උයන් වතු හදන්නේ නැහැ. ඒගොල්ලන්ගේ එකම කාර්ය තමන්ගේ පෙර ඥාතීන් සියලුම පෙර සංසාර ගමන ඥාති වූ අය මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නවා නම් ඒ මිනිස්සු ඒගොල්ලෝ දකින්නේ ඉවෙන් අනේ මගේ පුතා අනේ මගේ දුව අද පින්කමක් කරනවා, පින්කමකට සහභාගී වෙනවා, මට පින් දෙයි පින් පවරයි, කැපකොට පින් දී පින් පවරා මාව නිදහස් කරයි කියන එකම චේතනාවෙන් ඒ සියලු පරදත් උපජීවීන් ඔබ පසුපස එනවා පින් ගන්න. හරියට දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ ගොඩු අල්ලගෙන හිඟන්න පිරිසක් ඉන්නා වගේ හැම කෙනෙකුටම අදාළව ඒ පරදත් උපජීවීන් ඔබෙන් පින් ගන්න බලා ඉන්නවා. නොයිවසිල්ලෙන් බලා ඉන්නවා. ඒ නිසා මගේ පුතා මගේ දුව අද පින්කමකට සහභාගී වෙනවා, පින්කමක් කරනවා, තුන් සිත පහදාගෙන මට පින් දෙයි පින් පවරයි, කැපකොට පින් පවරා මාව මුදවා නිදහස් කරයි කියන ඒකායන චේතනාවෙන් ඒ සියලු පරදත් උපජීවීන් නොයිවසිල්ලෙන් බලා ඉන්නවා. ඒ සියලු දෙනාට අපි කිසිම වියදමක් යන්නේ නැහැ. හැබැයි අපි නිවැරදිව ප්‍රායෝගිකව ඒ අයට ඒ කැපකොට පින් දෙන්න ඕන. ඒකයි කිව්වර උන්න මේ උදකං වට්ටං ඒව මේව ඉතෝ දින්නම් පේතානං උපකප්පති යතාවාරී වහාපුරා පරිපූර්ණතු සාගරං කියන මේ තිරෝකුඩ සූත්‍රයේ තියෙන ගාථාවෙන් කිව්වේ උපමා උන්න මේ උදකං වට්ටං. උඩ ඉඳන් වක් කරන වතුර පහළට වැකිරිනාසේ තුන් සිට පහදාගෙන දෙන පින කැපකොට ඒව මේව ඉතෝ දින්නම් පේතානං උපකප්පති. ඒ පේතානං ඒ පෙට්ටි විෂේ ඒ පරලත් උපජීවීන්ට කැපකොට පින් දෙන්න ඕන. ඒ නිසා උඩින් අත් කරන වතුර බිමට වැක්කිරෙනා වගේ තුන් සිට පහ දාගෙන ඒ පේ වෙලා ඉන්න පෙට්ටි විශේෂය පරදත් උපජීවීන්ට අපි පින් දෙන්න ඕන පින් පවරන්න ඕන පින් අනුමෝදන් කරන්න ඕන ඒ අයව මුදවා නිදහස් කරන පිරිසිදු අවංක චේතනාව. එහෙම නැතුව පින් දුන්නට ඒ අයව මුදවා නිදහස් කරන්න බෑ. ඉතින් ඒක නිසා අපි අපේ යුතුකමක් වගකීමක් ඉටු කිරීම හැටියට අපි දැන් මේ ධර්මය යම් යථාභූත ඥාන දර්ශනයක් ඇති කරගත්තාය හැටියට අපි පින්කමක් කළ හැම මොහොතකම විශේෂයෙන්ම ධම්මානුධම්ම පටිපදාවේ හැසිරුණු අර මෛත්‍රී කර්මන්තයන් කර්ම මේ අපි මෙත්තානුස්සතිය වඩන ඒ වගේම අර කමා කරගෙන පරම මෛත්‍රිය වැඩූ හැම මොහොතකම අපිට පුළුවන්කම තියෙනවා තුන් සිට පහ දාගෙන ඒ පින් බලාපොරොත්තු වෙන අපේ සියලු ඥාතීන්ට අතීත මෞද මව්පියෝ වැඩිහිටියෝ ගුරුවරුවෝ ඉන්නේ ඒ සියලු දෙනාට කැපකොට පින් දීලා ඒ අයව මුදවා නිදහස් කරන්න. ඔබ එක එක්කෙනාට අදාළව මෙතනටම පැමිණිලා ඉන්නවා හිතාගන්න බැරි ඒ ඥාතීන් සමූහයක්. අතීත සංසාරගත ඥාති. ඥාති කියන්නේ මාගදී වචනේ සිංහල භාෂාවේ කොට නායකාරෝ. අතීත නායකාරෝ. නායකයන් ඇහිලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔබට දැන් ඒ ඔබේ අතීත ඥාතීන්ට නායකාරයන්ට දැන් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා එයාගේ බැඳීමෙන් සම්බන්ධතාවයෙන් මිදී නිදහස් වෙන්න ඕන පින් අනුමෝදන් කළා. ඉතින් ඒක නිසා මේක නිවැරදිව යථා පරිදි තේරුම් අරගෙන ගාථාවක් කිව්ව පළියට ඒකේ අර්ථය ධර්මයේ තේරුම් ගත්තේ නැත්නම් ඒක තමන්ගේ හිතට ආරම්මණයක් වශයෙන් අනුමෝදනාවක් වශයෙන් අනුමෝදනා ඒ අනුව අපි මේ අපි ඒ කරගත්ත පින අලුතෙන් මනසෙන් දෙන්න ඕන. ඒකයි අනුමෝදනා කියන්නේ. ඉතින් ඒක නිසා අනුමෝදන් කරන්න ඕන. ඒ සියලු ඥාතීන්ට ඒ අයව මුදවා නිදහස් කරන්න. ඒ නිසා ඒ අය බොහොම සතුටෙන් මේ පින් අරගෙන මිදී නිදහස් වෙනවා. නමුත් අද බුද්ධ ආගමේ මේ සිරිත මේ තිරෝගුඩ සූත්‍රයේ ඒ වගේම දේවදූත සූත්‍රයේ ආදිත්‍යපරියාය සූත්‍රයේ දේශනා කර මේ ක්‍රමය අද භාවිතේ නැහැ බුද්ධ ආගමේ. අද බුද්ධ ආගම වෙන පැත්තකට ගියා මහා යානික මහා සාංගික නිකායේ බලපෑම් මත පොළොන්නරු යුගයෙන් පස්සේ අර දානි දුන්න පින්වතුන්ටයි මේ වෙනුවට පින් දෙන්නේ පින් පවරන්නේ පින් අනුමෝදන් කරන්නේ. අර ඥාතීන් අර පරදත් උපජීවීන් අර ගොටු අල්ලගෙන හිඟන්න වගේ බලා ඉන්න ඉල්ලන්න නොයිවසිල්ලෙන් පින් දෙයි කියලා බලාපොරොත්තුෙන් ඉන්න අයට ශේෂයක්වත් පින් දුන්නේ නැති වුණාම පින් ලැබුණේ නැති වුණාම ඒගොල්ලන්ට කැපකොට පින් නොදුන්නාම ඒ අය එතන ඉඳන් උරණ වෙලා ගෙවල් වලට කරදර කරනවා. ඉතින් ඒකින්ද අද කියනවා බුද්ධ ආගමේ ওই ගෙවල් වල පින් දෙන්න එපා. ගිහිල පන්තලේ බෝකොටුව ගාව එක්ක පින් පන්තලේ පින්. ඒක වැරදි. මේ පින් දෙන්නේ හිතෙන් තුන් සිට පහ දාගෙන ඒ සියලු ඥාතීන්ට කැපකොට ඒ අයව මුදවා නිදහස් කිරීමේ චේතනාවෙන් තමන්ගේ හිත පිරිසිදු කරගෙන පින් දෙන්න ඕන. පින් පවරන්න ඕන. පින් අනුමෝදන් කරන්න. මේක නොකළොත් අපිට අර සංසාර ණය ගන්නතුනේ මිදී නිදහස් වෙන්න බෑ. ඉතින් ඒක නිසා මේක ටිකක් ගැඹුරු දෙයක්. හොඳට කල්පනා කරලා තව ඉස්සරහටත් මේ පිළිබඳව යම් කරුණු කාරණා විග්‍රහ වෙනවා. මේක තේරුම් අරගෙන ඒ සියලු අයට අපි පුළුවන් හැම අවස්ථාවකම ඒ අයව මුදවා නිදහස් කිරීමේ චේතනාවෙන් කැපකොට පින් දිය යුතුයි, පින් පැවරිය යුතුයි, පින් අනුමෝදන් කළ යුතුයි. තුන් සිට පහදාගෙන එය කළ යුතුයි. තුන් සිත පහදා ගන්නවා කියන්නේ රාගයෙන් තොර සිතක්, ද්වේෂයෙන් තොර සිතක්, මෝහයෙන් තොර සිතක් ඇති කරගන්න. අනේ මගේ අම්මා මටම අම්මා වෙලා ඉපදෙන්න ඕන කියලා පින් දුන්නොත් ඒක රාගයයි මෝහයයි. ඒක කැපකොට පින්දීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ වගේ අනන්ත අප්‍රමාණ අම්ලතාත්තල බලා ඉන්නවා තමන්ගේ. මගේ දුව, මගේ පුතා අද මට පින්දේ පින්පවරයි, මාව මුදවානි දහස් කරයි. නමුත් එහෙම නොකරහම ඒ අය උරණ වෙලා යම් යම් කරදර අපහසුකම් අපට අසාධාරණ කරනවා. ඒක නායකාරයන්ගේ සිරිතක්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අවසාන කාරණය, ඔබ හැම අද මනසක් තියෙන, මනස පාවිච්චි කරන්න පුළුවන් මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබලා. මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභය ලැබූ අවස්ථාවේ අපි අවමාසයෙන් තව කිහිප දෙනෙකුට හෝ අපේ මේ හැකියාවන් ශක්තියින්ගෙන් මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ මේ හිත පිරිසිදු කරගන්නට උපකාරවන මේ මාර්ගචරියාව පිළිවෙත අපි පහදා දෙන්න. අපේ ඒ දන්නා පරිදි, අපේ හැකියාවන් පරිදි අපි කටයුතු කරන්න. තවත් කෙනෙකුට යහපතක් වෙන ආකාරයේ කටයුතු කරන්න ඕන. ඒ වගේම අයහපතක් වෙන, අවඩක් අසාධාරණයක් වෙන කිසිම වැඩ කටයුත්තක් කිසිම වෙලාවක කාටවත්ම නොකරන්නට අදිස්ථානයක් ඇති කරගන්න. ඉතින් ඒ අනුව මේ කරුණු හතර හොඳට තේරුම් ගන්න ඕන, කමා කරගන්න ඕන, පරමෛත්‍රිය පතුරවන්න ඕන. විශේෂයෙන්ම අපේ ඒ පින් බලාපොරොත්තු වෙන ඥාතීන්ට පරදත් උපජීවීමට පින් දෙන්න ඕන. ඒ වගේම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරලා තව කෙනෙකුට යහපතක් මේ ධර්මීය මාර්ගය විවෘත කරන්න උපකාර වන යහපතක් කරන්න ඕන. තමන්ගේ අද තියෙන හැකියාවන්ගෙන් ශක්තියින්ගෙන් තමන් අද මනුෂ්‍යයන් හැටියට යම් යම් ශක්තියින් තියෙනවා, දීපල තියෙනවා, හැකියාවන් තියෙනවා, මිල මුදල් තියෙනවා. නොඑක ආකාරයෙන් තමන් තව කෙනෙකුට යහපතක් වෙන, තව පුරුණ කෙනෙකුට ධර්මාර්ගය යන්න පුළුවන් ආකාරයට ඒ ක්‍රියාකාරකම් කරලා ඒ අයවත් මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවට ඒ අයගේ හිත පිරිසිදු කරගන්නට මාර්ගය පාර පිළිවෙත කියා දෙන්නට උපකාර වන දෙයක්, උදව් වෙන දෙයක් තමා විසින් කිරීමෙන් තමාට අර සංසාර ණය ගැන දිනුවෙන් විදී නිදහස් වෙන්නට. ඒ නිසා මේ කරුණු හතරම ඉතාමත්ම වැදගත්. මේ කරුණු හතර යම් කිසි කෙනෙකුට සතියක් දෙකක් තුල පූර්ණ කරගන්න පුළුවන් නම් තමන්ටම තේරෙනවා තමන් මේ අර අනන සුඛය, අත්ති සුඛය, අනවජ්‍ය සුඛය, භෝග සුඛය, මේ සුඛ හතරක් තියෙනවා බුද්ධ දේශනාවේ. මේවා තමන්ට උරුම වෙනවා, ලැබෙනවා. ඒ නිසා මේ ණය ගන්න දිනෙම මිදී නිදහස් වෙනකම් මේක සාක්ෂාත් වෙන්න බෑ, නිවන් දකින්න බෑ. ණයකාරයෝ ටික බලා ඉන්නවා. ඒ නිසා අපි උදාහරණයක් ගන්නකොට අපි හිතමුකෝ අපි පිටරට යන්න බලනවා කියලා. දැන් මේ රටට ආයි කිසි දවසක නොඉන්න පිටරට යන්න බලා. දැන් ඔය පිටරට යන්න බලා ඉන්නදී අපි ණය නම් 10-15 දෙනෙකුට, ඔය 10-15 දෙනා කීයටවත් අපිට පිටරට යන්න දෙන්නේ නැ. මොන ක්‍රමයකින් හරි ඇඟේ එල්ලිලා එක්ක නඩු දාලා විරුද්ධ වෙලා අපිට අපේ ගම වලක් කරනවා. ඒ වගේම තමයි අපි මේ සංසාර ගමන සදහටම ඉවත් වෙලා නැවත නොඉන්න මේ යන්න හදන්නේ. ඉතින් මේක අර ණයකාරයන්ගෙන් අපි බේරෙන්න ඕන. මේක සංසාරේ ණය ගන්න ඕන. ඒ නිසා ඒ සියලු ණය මිදී නිදහස් වෙන්න පුළුවන් මේ කරුණු හතර පූර්ණ කරගත්තාම ඊට පස්සේ ඉතුරු වෙන්නේ කය කරන්න ඕන, කපන්න ඕන කෙලෙස් මේ මුල් සිඳින්න ඕන. රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල හොඳට පැහැදිනවා. ඒ අනුව අර කය කරන්න පුළුවන් වෙනවා. ඒ අනුව වැය කරන්න ඉතුරු වෙන කොටසක් පමණක් ඉතුරු වෙලා අර අනුපදිශේෂ නිබ්බාණයෙන් පරිනිබ්බාණයටපත් වෙලා සෞපදිශේෂ පරිනිබ්බාණයටපත් වෙන තාක්කල් අපිට වැය කරන්න සිද්ධ වෙනවා පුණ්‍ය පාප ටික. එච්චර. අකුසල් කුසල් එකම එක කවුරුත් තේරුම් ගත යුතු ධර්මතා. හොඳයි පින්වතුනි, එමනම් දැන් අවස්ථාව තියෙනවා ඕනෑම කෙනෙකුට තව පැය එකහමාරක් එකයි විස්සක් විතර තියෙනවා ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔය FM මයික් එකක් තියෙනවා, මයික් දෙකක් තියෙනවා. ඒ මයික් එකකට තමන් ප්‍රශ්නය විමසන්න ඕන අනික් අයටත් පැහැදිලි වෙන ආකාරය.
ගෞරවනීය මහත්තයරුන් වහන්ස, මම මේ භාවනා මධ්‍යස්ථානට පැමිණි පළමුවෙනි වතාවට මීට පෙර භාවනා මධ්‍යස්ථාන කීපයකටම භාවනා කරන්න ගිහිලා නිවාසෙක ඉඳලා තිනවා. මට යම් මේ මට විතර්ක කීපයක් මේ මතු වුණා. ගෞරවනීය මහත්තයරුන් වහන්සේෙන් ඒකට විසඳුමක් මම බලාපොරොත්තු වෙනවා. පළවෙනි විතර්කය තමයි ගෞරවනීය මහත්තයරුන් වහන්ස, මේ අපි භාවනා මධ්‍යස්ථානවලට ගියාම අපේ මිල මුදල් අපේ අම්මලගේ මේ කඩකවරණ ඒවා බාර දෙන්න ඕනේ. දැන් මේ භාවනා මධ්‍යස්ථානයේ එහෙම දෙයක් සිදු වුණේ නැහැ. අනිත් එක අපිට මේ අවිලාවේ මේ ආහාර ගන්නත් බෑ. එතකොට ඒක සිදු වුණෙත් නැහැ. අනිත් එක මේ දානේ ගැනීමද ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. මේ අඩු ගන්න මේ හිතගෙන මේ වතුර ටිකක්වත් බොන්න බෑ. ඉතින් මේ වගේ දේ කාරණා නිවන් මඟ වන්න යෝගාවචරයේකට කොයි ආකාරයට මේ බලපානවද කියලා ගෞරවනීය මහත්තයන් වහන්සේ.
ඔව්, දැන් අපි දැන් පටිසංකා යෝනිසෝ මනසිකාර්ය කියන එක දැන් ওই මහත්තයෙකුව ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැහැ කියලා. මේකේ හරය මොකද්ද කියලා දන්නවද? අපිට ඒ දානය සැපයූ අයටත් ඒ දානය සැපයූ අයගෙන් පින් බලාපොරොත්තු වෙන සියලු දෙනාටත් අපි පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් අපි ණය මිදී නිදහස් වෙලා වුණ පළවෙනි බත්කට දංකට වළඳන්. හරිද? ඒකයි මේ දැන් අපි වැරදි වචනයක් භාවිතා කරලා අර වාක්‍යයක් කියනවා. ඒ වාක්‍ය කිව්වට ওই වාක්‍යෙ මොකක්වත් නැහැ. අපි ණයෙන් මිදී නිදහස් වෙලා ඕන පළවෙනි බත්කට වළඳා. ඒක කළාද නැද්ද උදේ? ප්‍රායෝගිකව ඒක කළාද නැද්ද? ඈ? කළා. ඕක තමයි ප්‍රත්‍යවේක්ෂණය. ඕක තමයි ණයෙන් මිදී. ඕක තමයි පටිසංකා යෝනිසෝ මනසිකාරේ කටයුතු කිරීම. ඒක නිසා දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි අර මේ කය මේක තව ඉස්සරහට සූත්‍ර ධර්ම කීපකදිම විග්‍රහ කරනවා. ඒකින්ද ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. හෙට උදේ සේවිතබ්බා සූත්‍රයේ මේක තවදුරටත් ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් විග්‍රහ කරනවා. සිව්පතේ ප්‍රත්‍ය සංවරය විග්‍රහ වෙන තැනදී. ඒ වගේම දැන් ඔය මහත්තයා කිව්වා දැන් මේ කාටවත් අපි අටසිල් සමාදන් කළාද? කළාද? ඉතින් මේ විකාල භෝජනයක් සම්මතයෙන්වත් වෙන්නේ නැහැ. මේ විකාල භෝජනය කියන එක පදපරම විදියට ආද තේරුම් අරගෙන තේරුම් ගන්න. භෝජනයේ විකල් වෙන්නේ, කාලයේ විකල් වෙන්නේ, හිතද විකල් වෙන්නේ. විකල් වූ සිටින් යම් වෙලාවක උදේට ගත්තොත් දාන. උදේට රස තෘෂ්ණාවෙන්, රස පිරේතකමෙන්, රස ආසාවෙන් බෙදාගෙන කෑවොත් මොකද වෙන්නේ? විකාල භෝජනයක් වෙනවා. තේරුණාද? පරමාර්ථය මේකයි. දැන් අපි හිතමු දැන් සාමාන්‍ය සම්මත පන්සල් වල විශේෂයෙන්ම ආරණ්‍ය සේනාසන වල මේ වගේ එකක් වෙනවා. මේක මේ මන් දන්න නිසා ලංකාවේ ඔය කවුරුත් පිළිගන්න හොඳම හොඳ ආරණ්‍යයක් ආරණ්‍ය කීපයක් තියෙනවා. මේ එක ආරණ්‍යක මම ටික දවසක් ටික කාලයක් හිටියා. දැන් බොහොම දායකයෝ ඇවිල්ලා බොහොම භක්තිමත්ව අර බොහොම නොඉඳුල්ව අර ආහාර පිළියෙල කරනවා. ඊට පස්සේ උදේට අර ස්වාමීන් වහන්සේලාත් එතන ඉන්න ගිහි යෝගාවචරණුත් අර පාත්‍ර අරගෙන ඇවිල්ලා අර දානේ පිළිගන්නවා. දානේ පිළිගන්නවා. ඊට පස්සේ එතන එක හාමුදුරු නමක් අර දානෙ දුන්න පින්වතුන්ට පින් අනුමෝදන් කරනවා. අනික අර ස්වාමීන් වහන්සේලා ආපහු යනවා. උඩ තියෙනවා තව දානශාලාවක්. උඩ තියෙනවා තව දානශාලාවක්. අර උදේ දානෙ බෙදපු ඇයට අර ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ එතන හිටිය නියෝග කරලා තියෙනවා ඒ දානෙ වෙනම බාල්දි වලට ලොකුවට ගෙනල්ලා මේසෙක තියන්න ඕන. දැන් කරන්නේ මොකද දන්නවද? අර පිණ්ඩපාතේ ගිය හාමුදුරුවෝ අර පිණ්ඩපාතේ අතනින් අර දායකයෝ බෙදපු දේ ගෙනල්ලා ලොකු ඩස්බින් එකකට හලනවා. Tamante කැමති දේ බෙදාගෙන තෝරගෙන ඒක වළඳනවා. ඕක විකාල භෝජනයක්ද නැද්ද? බෙදාගෙන කෑවොත් විකාල භෝජනය. පිණ්ඩපාතයක් නෙමෙයි. ඉතින් ඒක නිසා දැන් එතෙන්දි ගන්නේ Tamante කැමති දේ එකක් දෙකක් තුන. අර දායකයෝ බෙදපුවා ගන්නේ නැහැ. ඕක තමයි විකාල භෝජනය. ඒ වගේම දැන් සම්මත පන්සල් වල මේක දරුණු ලෙසම සිද්ධ වෙනවා. විකාල භෝජන. දැන් ඔය පින්වතුන් උදේට තමයිට වැඩට යන්න රැස්වාවට යන්න ඉක්මන් වුණා. ඉතින් ගොයකින්ද කොහෙන් හරි දාන ටිකක් ගෙනල්ලා පන්සලේට දෙනවා. පන්සලේ ආමුදුරුවත් කරන්නේ ඒ පන්සලේ තියෙන භාජන වලට මේක ඔක්කොම මාඩු කරලා අර දායකයටත් පින් දීලා දායකය අපිටත් කරනවා. ඊට පස්සේ ඉන්න ආමුදුරුව එක එක කෙනා ඇවිල්ලා Tamante කැමති එක කැමති විදිහට බෙදාගෙන වලඳනවා. නෙමෙයි කනවා. ඈ ඇයි බෙදාගෙන කනවා? පිණ්ඩපාතයක් නැහැ. දායකයෝ බෙදුවේ නැහැ. ඉතින් ඒක නිසා මේක විකාල භෝජනයක්. උදේ හීල් දානේ ගත්තත් ওই විදියට බෙදාගෙන තෝරලා බේරලා බෙදාගෙන තමන් විකල් වූ සිටින් රස පෙරේතකමින් රස තෘෂ්ණාවෙන් රස ආසාවෙන් රස ආදරකමින් යමක් ප්‍රතික්ෂේප කළත් බෙදාගත්තත් විකල් වූ සිටකින් විකාල භෝජනයක් වෙනවා. ඉතින් ඒක නිසා මේ විකාල භෝජනය කියන එකට පස්සේ කාලේ කටුව අටුවාවේ විකාල කන දේවල් කිව්වා. මොකද කිව්වේ? විකාල කන දේවල් 12න් පස්සේ එන අරකු බිව්වොත් හරි. ඈ ඒක තියෙනවා. ඒක අපරභාග භෝජනය. බුදුහාමුදුරුවෝ කීටාගිරි සූත්‍රයේ අවුරුදු 21කට පස්සේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා රත්තෝ පරත්ත විරතෝ විකාල භෝජනා පටිවිරතෝ හොති කියලා ශිල්පදයක් පැනෙනවා. අවුරුදු 21කට පස්සේ ඒක කළේ කරුණු කාරණා කිහිපයක් නිසා. රත්තෝ පරත්ත විරතෝ රාත්‍රියට රස පිරේත කමෙන් විකල් වූ සිටින් අපරභාග භෝජනයක් වැළඳීම කියන එකයි මේක තියෙන්නේ. ඒ කාලේ දැන් කීටාගිරි සූත්‍රයේ තියෙනවා කරුණු නමයක් මේ ශිල්පදය පනවන. අවුරුදු 21ක් යනකම් බුදුහාමුදුරුවෝ බුද්ධ ශ්‍රාවකයොත් ඔහොම වෙලාවක් තිබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ පිණ්ඩපාත ගිහිල්ලා මේ මං හොඳට දන්නා දැකපු දෙයක් නිසා හැස් දෙකින් මේක අත්දැකපු නිසා කියන්නේ බුදුහාමුදුරුවෝ පිණ්ඩපාත ගිහිල්ලා දවල් 12 එකහමාර දෙකහමාර වෙනකම් ඊට පස්සේ පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා ගඟෙන් නාලා දෙකහමාරට විතර තමයි දවල් දානිය ගත්තේ. ekala hema nidiyak timunne apramaga bhojane namuth ඊට පස්සේ ගැටලුවක් ආවා ප්‍රශ්නයක් ආවා බොහෝ බුද්ධ ශ්‍රාවකයෝ අර මගපල නොලැබූ අය හිටියා අවුරුදු 21ක් විතර යනකොට මේ මගපල නොලැබූ බොහෝ දෙනා හවස 6:00 7 වෙනකොට ඒ කාලේ ඒ මුල් කාලේ ගෙවල් වලට ගියා පිණ්ඩපාත කර ගෙවල් වලට රාත්‍රියටත් පිණ්ඩපාත ගියා මෙහෙම ගියාම ඒ කාලේ මේ ගෙවල් වල ලයිට් තිබුණේ නැහැ තිබුණේ අර එක දොරයි ඉස්සරහ දොර විතරයි තිබුණේ ගෙවල් වල පිටිපස්සේ දොරක් තිබුණෙත් නැහැ අර ගෘහිණිය දැන් අර රාත්‍රියට කෑම පිහිනවා ඉඳුල් අතුර හොදනවා අර ඉඳුල් හොදනවා දැන් මේ කොහටද වීසි කරන්නේ අර ඉස්සරහ දොරෙන් වීසි කරනවා එකපාරට එහෙම වීසි කරනකොට අර කතාවක් නැතුව අර කහට සිවුරු ඇඳගත්ත පේන්නේ නැතුව හිටපු මේ හාමුදුරුවන්ගේ බොහෝ හාමුදුරුවන්ගේ මූණට වැදුනා ඒක නිසා බුද්ධ ශ්‍රාවකයන් නොයෙකුත් චෝදනා ආවා ඊට පස්සේ ඒ කතාවක් නැතුව බහක් නැතුව ඉල්ලීමක් නැතුව හිටපු අය මේ භූතයෝ යක්ෂයෝ ප්‍රේතයෝ අමනුෂ්‍යයෝ කියලා අර ගෙවල් වලින් නෑ බය වුණා ඒ වගේම ඔය ඒ කාලේ මේ ගෙවල් වල මැද මිදුලක් තිබුණේ මේ මැද මිදුල වටේට තමයි ගෙවල් 50ක් 60ක් වුණත් තිබුණේ මේ මැද මිදුලේ තමයි හරක් බල්ලෝ සියලු දෙනා රැක්කේ අර හවස 6 වෙනකොට හරක් නිදි එතකොට අර හාමුදුරුව ආවහම හාමුදුරන්ගේ සිවුරට බය වෙච්ච හරක් නොයෙකුත් අවස්ථාවල ඇනලා කරදර කරලා තුවාල කරලා ඒ වගේම බල්ලෝ හපා කාලා මේ වගේ නොයෙකුත් ප්‍රශ්න සමාජගත ප්‍රශ්න ඇති වුණා. ඒ හවස රාත්‍රියට පිණ්ඩපාතය ගිය නිසා. අවුරුදු 21ක්ම බුද්ධ ශ්‍රාවකයෝ මේ වගේ පිණ්ඩපාතය ගියා රාත්‍රියට. ඒක බුදුහාමුදුරුවෝ කීටාගිරි සූත්‍රයේ අවුරුදු 21කට පස්සේ විනය නීතියක් පැනෙව්වා. රත්තු පරත්ත විරතෝ පටි විරත විකාල භෝජනා පටි විරතෝ හෝති කියලා. තව හුඟක් කරුණු තියෙනවා කරුණු නමයක් තියෙනවා කැමති කෙනෙක් ඉන්නවා නම් කීටාගිරි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා කියවලා බලන්න පුළුවන්. තව කරුණු හුඟක් තියෙනවා. මේ දවල්ට පිණ්ඩපාත ගිහිල්ලා ආපු හාමුදුරුව අර තෝරලා බේරලා හොඳ රසවත් ටික ඉතුරු කරලා අර නරක් වෙන නිරස ටික විතරක් දවල්ට කාලා රාත්‍රියට තියාගත්ත අර හොඳ ටික. ඊට පස්සේ රාත්‍රියට හොඳට ඒවා කාලා හොඳට නිදාගත්තා. මේ වගේ තව හුඟක් කරුණු තියෙනවා. මේක විකල් වූ සිතෙන් කරපු දෙයක්. ඉතින් ඒක නිසා මේ විකල් වෙන්නේ හිත මිසක්. කාලය ආහාර දාන කොහෙවත් විකල් වෙන්නේ. විකල් වෙන්නේ මොකද්ද? හිත උදේට වැරදි විදියට රස පෙරේතකමින් රස තෘෂ්ණාවෙන් අර තමන් බෙදාගෙන බදාගෙන කෑවොත් ඒක විකාල භෝජනයක්. ඉතින් ඒක නිසා මේ වචන දැන් පදපරම විදිහට තමන්ගේ වාසියටත් ලාභයටත් ලේසියටත් පහසුවටත් වචන හදාගෙන සම්මත කරගෙන. අද ඒ වගේ පාවිටාගත. ඒ වගේම මේ කොහේවත් බුදුහාමුදුරුවෝ කියලා නැහැ. තව බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා ආහාරේහි මතඤ්‍යුත ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ. කරුණු පහක් විග්‍රහ කළා තියෙනවා. කම්මාරාමත, බස්සාරාමත, නිද්ධාරාමත, සංගනිකාරාමත, ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ. ඒ වගේම ආහාරේහි මතඤ්‍යුත ආහාරේහි මතඤ්‍යුතව ඊටාම වැඩගත් මේ ආහාරේහි මතඤ්‍යුතව නැතුව පස්සේ කාලෙක මේ දුතාංග රකින්න බොහෝ දෙනෙක් වෙන්නේ මොකද අද ඔය නොයෙකුත් තැන්වල ඉන්න ඇට ගැස්ට්‍රික් හැදිලා අවසාන කාලේ කොහෙද ඉන්න වෙන්නේ ඉස්පිරිතා ඇයි මොකද හේතුව අර ආහාරයේහි මතඤ්‍යුතාව කිසිසේත්ම දැනගෙන කටයුතු කරන. ආහාරේ මතඤ්‍යතාව කියන්නේ තමන්ගේ මේ කය පවත්වාගෙන යන්න අවශ්‍ය වන ආහාරය තමන් සමහර විට එක වේලකුත් ඇති. හැබැයි අර රාගය, ద్వේෂය, මෝහය තියෙනවා නම් මොකද වෙන්නේ? ඔය කන ආහාර පිටිලා දැන් යුද බඩේකට මස් රාත්තරලා දෙකක් නොකා බෑ දවසක්. ඇයි? ద్వේෂයෙන්, වෛරයෙන්, කෝපයෙන්. මේ යෝගාවචර හාමුදුරු නමකට මස් පොඩක් කෑවොත් මොකද වෙන්නේ? ඔක දිරවන්නේ නැහැ සුමානෙකට. ඉතින් ඒක නිසා මේ ආහාරයේ මතඤ්‍යතාව නිවැරදිව තේරුම් ගත්තොත් එක දවසකට ඒ හොඳටම ප්‍රමාණවත් එක ආහාර වේලක් ගත්තා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ එක ආහාර වේලක් තමයි ගත්තේ. ඒක බුංජික. ඒක භක්තික කියලා, ඒක බුංජික කියලා තියෙනවා තව නොයෙකුත් මේ මාගදී භාෂාවේ ශිල්පදි. ඒක නිසා මේවා තව හුඟක් දේවල් තේරුම් ගන්න ඕන. මේ විකාල භෝජනය කියන එක අද විකල කන ආහාර, එහෙම නැත්නම් අර 12න් පස්සේ ඉරාවරට ගිය වෙලාව. එහෙම නීතියක් නැහැ. එහෙම නීතියක් බුදුහාමුදුරුවෝ පනවලන. බුදුහාමුදුරුවෝ කියලා තියෙන රත්තෝ පරත්ත විරතෝ විකාල භෝජන පටි විරතෝ. රස පිරේතකමින්, රස දුෂ්ණාවෙන් රස පිරේතකමින් විකල් වූ සිතෙන් කොයි වෙලාවෙ භෝජනය ගත්තත්, කෑම ගත්තත්, බෙදා ගත්තොත් වැරදි. තමන් අර මේස උඩ බෙලගස්සලා තියෙන මේ වාජන වලින් තමන් ගිහිල්ලා තමන් හැන්ද දාලා තමන්ගේ පාත්‍රයට හොපි ගන්නට බෙදා ගත්තොත් මොකද වෙන්නේ? විකාල භෝජනයක්. එකයි අද සිද්ධ වෙන්නේ හැමතැනම. ඒක නිසා මේවා පද පරම විදියට තමන්ගේ වාසියටත්, ලේසියටත්, පහසුවටත්, ලාභයටත් දැන දැන හෝ නොදැන හෝ වැරදි කරනවා. ඒකයි වෙන්නේ. ඔය මයික් එකට නැත්නම් අනික් අයට ඇහෙන්නේ නැහැ.
මහතෙර වහන්සේ, මම අර ඉස්ලාම මතු කළ පස්සේ අර මුදල් ප්‍රශ්නේ, ඒකට
මොකද්ද?
අර මුදල් මේ දැන් අපි වෙන බාල මන්දියත්තාල ගියා මුදල් බාර ගන්නවා, එහෙම
මුදල් මෙතන එහෙම එකක් නැහැ.
මුදල් ළඟ තියාගන්න දෙන්නේ නැති.
මෙතන කවුරුවත් හොරගම් කරන්නේ නැහැ. මෙතෙක් කල දැන් අපි නෑ මෙහෙමයි. දැන් මෙතන එන්නේ ගිහියෝ හෝ පැවිද්ද හෝ අපි මෙතන කාගේවත් සල්ලි මෙතන දැන් මේ භාවනා වැඩසටහන් දැන් 40ක් 50ක් කෙරුණා. එකම දවසකවත් එකම පුද්ගලයෙකුගේවත් මොනවාක්වත් නැති වුණේ නැහැ. හොරගම් කරගත්තේ නැහැ. ඒව බාධකයක් වුණෙත් නැහැ කාටවත්. ඉතින් ඒක නිසා මෙතන අපි කාගේවත් ওই බර්ස් අදින්න රත්තරම් බඩු ගන්න ඕවා කරන්න යන්නේ. ඒ අර බෑ අර ආරණ්‍ය වල මොකද දන්නවද එහෙම කරන්නේ? වැඩි වෙලාවත් හොරෙන් ගත්තොත් එහෙම එකක් නෑ. ගිහියන්ට එහෙම එකක් නෑ. ගිහියෝ මුදල් පාවිච්චි කරන්න ඕන, භාවිතා කරන්න ඕන. නැතුව ජීවත් වෙන්න බෑද? අර එදා තිබුණේ ජාත රූප රජත පටිග්ගහනා පටිවිරතෝ හෝති. ජාත රූප රජත කිව්වේ මොනවද? රන් රිදී මුතුමැණි. අද තියෙන කොළනේ. අද තියෙන මොනවද? කොළ කොය කඩදායි කොළයි අරම මේවා. ඉතින් ඒක නිසා මේක අද සමාජයේ අපිට ඔය මුදල් කොළයක් නැත්නම් යන්න පුළුවන් ද වස්සේ? බෑනේ. ඒක නිසා අපිට ඒ අවශ්‍ය දේවල් අද කඩෙන් ගන්න තියෙනවා. එදා කඩෙන් ගන්න තිබුණාද? එතන මේවා පටිග්ගහනා. පටිග්ගහනා කියන්නේ මොකද්ද? අර ආයෝජනය කරන්න උපාදානය කර ගැනීමයි පටිග්ගහනා. ඒක නිසා දැන් රත්තරන් රිදී මුතුමැණික් හාමුදුරන්ට පූජා කිරීම හෝ භාවිතා කිරීම හෝ පරිහරණය කිරීම හෝ විතරක් නෙමෙයි, පටිග්ගහනය, ප්‍රතිග්‍රහණය කියන්නේ මොකද්ද? තමන්ගේ සන්තකයට ගන්නවා. ඒකයි වරද. ඉතින් ඕ වගේ දේවල් දැන් අර අද භාවනා මධ්‍යස්ථානවල ඔය මාත්‍ය කියපු වගේ වැඩ කරනවා. ඉතින් මෙතන එහෙම කරන්න අවශ්‍යතාවයක් කිසිසේත්ම ඇති වෙන්නේ නැහැ. මොකද මෙතන හොරු ඇත්තෙත් නැහැ. එයාට අවශ්‍යතාවයක් තියෙනවා නම් එයා භාවිතා කරපුවා. එයා සංවර නම් එයා දැනගන්න ඕන එක තම තමන් අපි මෙතන කිසි කෙනෙකුට නීතියක් රීතියක් දැම්මේ නැහැ. දාන්න ඕනෙත් නැහැ. අපි කියන්නේ ස්වයං සංවරයක් ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න. එච්චර. තමන්ට මේක පුරුද්දක් වෙන්න ඕන. නැතුව අපි දැන් නීතියක් දාලා දවස් හතක් මෙතන තියලා ගෙඩෙට ගිය ගමන් මොකද වෙන්නේ? අර බැඳලා තිබ්බ හරක ඔය ලෙහුවා වගේ ලෙහුවා හරක මොකද කරන්නේ? හවු හවු ගාලා කනු. ඒක තමයි වෙන්නේ. දැන් ඔය සේනාපති හාමුදුරුවෝ සමහර විට හවස වෙනකොට එයි කොහෙට එයි. දැන් සේනාපති හාමුදුරුවෝ ඉස්සෙල්ලා ඔය භාවනා මධ්‍යස්ථාන ගණනක ප්‍රධාන කර්මස්ථාන අධිපති වෙලා අන්තිමට මේ ගෝයන්කා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන කර්මස්ථානාචාර්ය වෙලා හිටියා. ඒ හාමුදුරුවෝ දන්නවා හොඳටම ඔය භාවනා වැඩසටහනට ආපු මිනිස්සු මොන ආකාරයටද සුමානයක් ඉවර වෙලා ගියාම වැඩ කරන්නේ. ඒ නිසා අර සුමානයක් වේලි වේලි කෑම නැතුව හිටිය මිනිස්සු අර ලෙහෙලා දැම්මහම මොකද වෙන්නේ? අර ලෙහෙලා දැම්ම හරක වගේ හව් හව් ගාලා දෙගුණයක් තුන්ගුණයක් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කනවා. ඕකයි වෙන්නේ. දැන් මෙතෙන්දි අපි ගාල් කරලා නැහැ, බැඳලා නැහැ. තමන්ට කැමති විදිහට තමන්ගේ වැඩ කරගන්න. මේක අපි මේ ප්‍රායෝගික වැඩපිළිවෙල. ආදර්ශමත් වැඩපිළිවෙල. දැන් කාටවත් අපි නීතියක් දාන්නේ නැහැ. හැබැයි ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි. ප්‍රත්‍ය සංවරය අවශ්‍යයි. ප්‍රාතිමොක්ඛ සංවරය අවශ්‍යයි. ආජීවක පාරිශුද්ධ සංවරය පුරුදු වෙන්න. එතකොට ඉබේම මේක gedara giyat මේ සුමානේ මේ පුරුදු වෙච්ච පුහුණු වෙච්ච මේ දේවල් gedara ගියාටත් හොඳනම් යහපත් නම් දිගටම පාත්ව ගන්න පුළුවන්. අර සම්මත සම්ප්‍රදායික භාවනා මධ්‍යස්ථානික බලෙන් නීති රීති දාලා කොටු කළා වට කළා අර තියාගත්ත එක gedara ගිය ගමන් මොකද වෙන්නේ? ඒකෙන් අනිත් පැත්තට යනවා. ඒකයි වෙන්නේ. ඒක නිසා දැන් අර භාවනා මධ්‍යස්ථානෙට දවස් 10ක් ගිහිලා ආපු පුද්ගලයා දැන් මෙතන ඇටි ඔහම අය හිටියට වඩා නරක වෙනවා මිසක් හොඳ නම් වෙන්නේ නැහැ. කිසි කෙනෙක් හිටියට වඩා නරක වෙනවා. ඇයි? අර දවස් 10ක් සාගින්න හිටියනි, බඩගින්න හිටියනි. අර රාගගින්න, ද්වේෂගින්න, මෝහගින්න තාවකාලික යටපත් කරලා හිටියා දවස් 10. ඒකටත් ඇති වෙන්න ගෙදර ගියාට පස්සේ අර විඥානේ කනවා. ඒකයි වෙන්නේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි මේ කොටු කළා වට කළා නැහැ. තමන්ගේ සොයන් සංවරය, සොයන් පාලනය, සොයන් ශික්ෂණය තමන් විසින් තමන්ගේ ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, ප්‍රාතිමොක්ඛ සංවරය, ආජීවක පාරිශුද්ධ සංවරය ඇති කරගන්න. ඒකයි පුරුදු කරන්නේ. මේක ගෙදර ගියයි කියලා වෙනසක් කරගන්න ඕනේ නැහැ. මෙතෙන්දි මේ පුරුදු වෙච්ච, පුරුදු වෙන පුරුදු වෙච්ච දේ වෙන දේ සියලු දේ මුළු ජීවිත කාලය තුලම පාටගෙන යන පුළුවන් විදියටයි අපි කියා දෙන්නේ. ආදර්ශමත් විදියටයි සියලු වැඩ කරන්නේ. සියලු අවස්ථාවල හැම දෙයකින්ම වචනයක් කතා කළත් ක්‍රියාවක් කළත් ඒක කාටත් යහපතක් වෙන ආකාරයටයි ඒක කරන්නේ. හොඳක් වෙන ආකාරය, ආදර්ශමත් වෙන ආකාරයට.
ඉංගල් සාධුනාදී අපවත්තන්න අතිගෞරවනීය පින්වත් මගේ අනුබුදු පියාණන් වහන්සේගෙන් අවසරයි, එවැගේම ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි, පින්වත් සිල් මෑණිවරුන්ගෙන්ද මෞදේමෝපියන්ගෙන්ද අවසරයි. සීල දිනාම සාදුනාදයක් පවත්වන්න. වෙසක් පුන් සඳ නැගී මලානික එළියදී වලාතරට වැදි අඳුර වෙලෙලා ගියා. සියලු දෙන හඬාගෙන සම්මිඳු ළඟ වැටෙන විට පිරිනිවෙන වෙත වඩෙන සමිඳු මෙය පැවතුවා මහණෙනි මෙයයි මට කියන්නට තිබෙන්නේ හටගත් තුසියලොද වෙනත් වී නැතෙන්නේ බුදු මුවින් ගලා ගිය අමා ගඟ නැවතුණා කරුණාව ඉතිරි ගිය නෙතු යුගල පිය වුණා සිසිල් උණු හඳ මඩල සදාහටම නැවතුණා පහන් සිල නිවෙන ලෙස පිරිනිවෙන වෙත ගියා නලල බිම තබ තබා අපි සදා වඳින්නම් සාදු හඬ නග නගා ඔබ සදා රකින්නම් ජීවිතය අපි පුදා ඔබේ සරණ ලබන්නම් අපිත් මේ බුදු සසුනේ නිවන් සුව ලබන්නම් සාදුනාදිය පතන් තුන් ලොවට ගුරු සමිඳුනි සමන් බාදුරු තුන් සිතෙන් පිවිතුරු වඳිමි සිරිපා පියුම් නිරතුරු
බුදුන්පත් ඒක හොඳයි බොහොම
ගුරු
බොහොම හොඳයි කවියෙන් කියපු එකේ අදහසක් අර්ථයක් යහපත් චේතනාවක් තියෙනවා නමුත් මේක අර සංගීති සූත්‍රය තේරුම් ගත්තා නම් ඕක නවත්තන්න වෙනවා ඉතින් ඒක නිසා අපි මේ වගේ සංගීත ස්වරූපයෙන් බුදුහාමුදුරුවෝ මේ බණ අර සංගීත ස්වරූපයෙන් භජන් ගී කියනවා භගවත් ගීතාවේ ගීත කියනවා වගේ බුදුහාමුදුරුවන්ගේ සූත්‍ර ධර්ම තියෙන්නේ ගාථා තියෙන්නේ අර අර්ථය ධර්මය නිරුක්තිය මතුවේ නැහැටි උද්දීපන නැහැටි ඉතින් ඒක නිසා අර කර්ණ රසායන විදිහට නොකිය අර්ථ ධර්ම නිරුක්ති මතුවෙන විදිහට ධර්මය මතු කරන්න.
ඉතින්
ඒක නිසා මේ කවි බණ අපිට යහපතක් වෙනවා පෘථග්ජන පුද්ගලයන්ට. අර්ථයක් ධර්මයක් තියෙනවා නම් ඒකත් හොඳයි. නමුත් යම් ආකාරයකට ඒ කවියට මේ වගේ මේවා වුණොත් ඒක නිවනට බාධාවක් වෙන්න ඉඩ තියෙනවා.
එහෙමයි පින්වත්නි.
ඒක නිසා අපි පුළුවන් තරම් ඔබ වහන්සේගේ මේක සංසාර පුරුද්දක් එදත් ওই විදිහටම කළා කිව්වා. ඒක නිසා මේක සංසාර පුරුද්දක්.
එහෙමයි පින්වත්නි.
ඉතින් ඒක නිසා දැන් මේ පුරුද්ද පුළුවන් තරමක් අපි ඉවත් කරගෙන මේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා මතුවන ආකාරයට ධර්මය මතු කරන්න පුළුවන් නම් ඒක ඊට වැඩිය ඒ ඔය හැකියාව ඔය ශක්තිය මේ පැත්තට ගන්නයි අපි උත්සාහ කරන්නේ.
එහෙමයි පියාණනි සූර්යාවේ වැඩසටහනේදී මම ඔබ වහන්සේගෙන් අවසර අරගෙනම මේ කවි බණ නැවැත්තුවා.
මම මේක සූර්යාවේදී මම නොකිව්වේ ඉතින් ඒ පැත්තේ නෝනගම පැත්තනේ.
එහෙමයි.
කවිකාරයෝ ඉන්නේ.
නෑ මම එදා ඉඳන් කවි බණ වලින් තොර වුණා. එහෙමයි මේ මට සමාව වෙනවා.
මේක සංසාර පුරුද්ද.
එහෙමයි එහෙමයි.
එදත් ওই විදිහටම කවි කිව්වා.
එහෙමයි මම
පිළිගන්නවා. ඒක නිසා දැන් මේක අපි කිව්වට වරදක් නෑ.
එහෙමයි.
සම්මහර විතක සමහර පුද්ගලයන්ට කවි බණ කිනුත් පොඩ්ඩක් එහාට මෙහාට කරලා හදලා ගන්න පුළුවන් තත්ත්වෙ තියෙනවා. නමුත් කවි බණකින්ට වඩා අපිට මේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා දෙන්න පුළුවන් නම් කියන්න පුළුවන් නම් මතු කළ පුණුවන් නම් අර ආචික්කනා දේශනාව පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානි කම්මන්ති.
එහෙමයි පියාණනි.
ඒක කරන්න බාධාවක් වෙනවා මේ සංගීත සූත්‍රයේ කියලා තිනවා මේ කවි බණ.
එහෙමයි.
කවි බණ අද බොහොම සමාජයේ පෘථග්ජන අසුචාත් පුද්ගලයන් අතර ජනප්‍රියයි. නමුත් මේක නිවනට එච්චර උපකාරයක් වෙන්නේ නැහැ.
සියලු දෙනාම සාදුනාදයක් පවත්වන්න. පින්වත් මගේ අම්මේ තාත්තේ, ඇයි මේ මොහොතේ ඔබ වටා මා වටා නිරයේ ගිනි දැල් නැත්තේ? ඇයි ඔබට බෙනයක් තුඹසක් ගුලක් දිය කඩිත්තක් නිවහනක් නොවුනේ? ඊළඟ මොහොතේ තව සතෙකුගේ බිල්ලක් වෙයි කියන බිය නොමැති වෙලා මර බිය නොමැති ජීවිතයක සැනසිල්ල ඔබ මේ මොහොතේ මා මෙහි මොහොතේ අත්විඳින්නේ බුදුරජාණන් වහන්සේ නමක් නිසාමයි. සුගතගාමි ලෝකයක් වගේම ඒ ලෝකය පෙනෙන ඇස් දෙකක් දුන්නෙත්, ඒ ලෝකය විචාරන්නට මානසික ශක්තිය ලැබුණෙත් දහමක හුරුවෙන්මයි. අතීතයේ බුදුවරයෙකුගේ දහමක පහස නොවින්දානම් ඔබත් අද සතරාපායේ, මමත් අද සතරාපායේ දුක් විඳින සත්වයෙක්. මනුෂ්‍ය ලෝකයේ ඉපදුන සරණක් නැති හිස් ජීවිතයක් අපි මේ පරිහරණය කරන්නේ. බුදුවරයෙක් දුන් අවස්ථාවක්, බුදුවරයෙක් දුන් දෙයක්, බුදු කෙනෙක් දීපු ඔය ඇහැ වරදට යොදා ගන්න එපා. බුදු කෙනෙක් ඔබට දීපු ඔය කන නාසය දිව ශරීරය මනස වරදේ බඳව ගන්න නම් එපා. ඒ වගේම හිත අතීතයට දුවනවා, අනාගතය මවනවා, මේ මොහොත වහනවා, දන්නෙම නැතුව කාලය ගෙවෙනවා. බුදු දහම ඇසෙන සමයක, දහම ඇසෙන මායිමක මිනිසක් බවත් ලැබ දහම දරා ගන්නට හැකි කයක් මනසක් දරාගෙන රස්තික ආදුකාරයෙක් වෙනවනම්, නිකමෙක් වෙනවා නම්, ලෙඩ දුක් කඳුළු අඳෝනා මරණ පිරුණු භවයේ තවත් කල්ප කෝටි ගණනක රස්ති ආදුවකට ලෑස්ති වෙන්න වෙනවා අපි සෑම සියලු දෙනාටම. අතීතයේ මතක පොදිය පසකින් තබන්න, අනාගත පැතුම් පොදියත් පසකින් තබන්න, මේ මොහොත විචාරන්න. මේ එළඹුණේ උතුම්ම මොහොතයි. ලෝකය විනිවිදීමට දැකීමට මේ මොහොතයි. මේ අගනා මොහොත අතීතයේ ණයකාරයෙක් හෝ අනාගතයේ දාසයෙක් කරගන්න නම් එපා. මට අවබෝධයි මගේ පින්වත් පියාණනි. මං සමාව ආයදිනවා. සියලු දෙනාටම මං ආරාධනා කරනවා මේ උතුම් වර්තමාන යුගයේ බිහිවුණ ඒ පින්වත් මගේ පියාණන් වහන්සේ තුලින් මේ සිරිසත් ධර්ම දේශනාවන් පවත්වමින් සංසාර භවයේ අතරමං වුණු අපි සෑම සියලු දෙනාටම රාග දේශ මෝහ පිළිබඳව වටහා දෙමින් මේ සංසාර වෙලා සං වැඩි වෙලා රාග දේශ මෝහ ගොඩ ගැහිලා රාග දේශ මෝහ එකතු වෙලා සංසාර වෙලා සංසාර රෝගා මහ බයා කියන කුසෙන් කුසට මාරු වෙන රෝගය පිළිබඳව අපිට අවබෝධය ලබා දීලා නිවන් මඟ පෙන්වා දෙන් මගේ උත්තම පියාණන් වහන්ස ඔබ වහන්සේට සුඛී සුවපත් භාවය ලැබේවා, මානසික සුවය ලැබේවා, කායික සුවය ලැබේවා, ආශ්චර්යමත් කාලයක් දීර්ඝායු වේවා කියලා.
සාදු සාදු සාදු. අවසරයි ස්වාමීනි අරියතුන් වහන්ස, මගේ ප්‍රශ්නය භාවනාව පිළිබඳව. භාවනාව වැඩිමිට වැඩෙන වෙට තියෙන බාධාවක්, අනික් කාරණය තීන මිද්දේ වැඩිම, අනිත් එක කුසලය මානසිකාර කරන්නට තියෙන බාධාව ගැන. අපේ පැරණි සිංහලයා ඈත අතීතයේ ඉඳලා හොයාගත්ත දෙයක් තමයි බුදුදහමිනුත් කියනවා, ඔබවන්තෙත් කියනවා, අපේ ශරීරයේ සෛල මැරෙනකොට ඒක ආහාර වලින් වර්ධනය වෙනවා. නමුත් මොලේ සෛල මැරෙනකොට ඒකට ආහාරය සපයන්න ක්‍රමයක් නැහැ. අපේ පැරණි සිංහලයා හොයාගෙන තිබුණා ඕකට දීර්ඝ ආශ්වාස ප්‍රාශ්වාසය සජ්ජායනය. බුද්ධං
සරණ. මේක ආශ්වාස ප්‍රාශ්වාස කියන එක වැරදි විදිහට සංස්කෘත වචන දෙකක් කොටෙන්ට යැමීම නිසා ඔය දේ නැති වුණා.
නෑ ස්වාමීනි, ඒක නෙමෙයි මගේ ප්‍රශ්නය.
නෑ, ඔය වචන දෙක තේරුම් නොගත්තොත් ආස්වාස පස්වාස හරි මාගන්ධිය සූත්‍රයේ අස්ස කියන්නේ කුසල අස්ස, පස්ස කියන්නේ පාප පස්ස. එතකොට ඔය මොලේ ශෛල නැවත ප්‍රකෘතිමත් තත්වයට වැඩෙන්නේ අස්වාස පස්වාස කිරීමෙන් බව. ආනපාන සති සමාධියේ සතෝ අස්ස සති සතෝ පස්ස සති කිරීමෙන් බව පැහැදිලිව පොඩි ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට මහරාහුලවාද සූත්‍රය තියෙනවා. මේකට මේ අස්සපස්ස කියන එක ත්‍රිපිටකේ ලක්ෂ වාරයක් තියෙනවා. බොහෝ සූත්‍රවල හැම තැනකම පස්සේ කාලෙක සිංහලත් නොවන මාගදිත් නොවන භාෂාවක වචන දෙකක් ඔතෙන්ට කැව්වා. මොකද්ද ආස්වාස කියන එකට? ආස්වාස කියන්නේ සංස්කෘත වචනයක්. ප්‍රාස්වාස කියන්නේ සංස්කෘත වචනයක්. ඒක අර මහායාන බුද්ධ ආගමේ, උපනිෂද් ධර්මයේ, වේදාගමේ තිබිච්ච සංස්කෘත වචන දෙකක්. ඒක ප්‍රාණයාම භාවනා ක්‍රමයක්. ඒකත් භාවනාවක්. හැබැයි මේ බුද්ධ දේශනාවේ ආස්වාස පස්වාස සතෝ අස්ස සති සතෝ පස්ස සති කියන එක මං හවස මහා සතරාචිපට්ඨාන සූත්‍රය කියනකොට මේවා ඔක්කොම කියනවා. එතෙන්දි ඔය ප්‍රශ්නේ මතු කරගත්තොත් වඩාත් හොඳයි, උචිතයි, ගැළපෙනවා. මේක අහලා තේරුම් ගත්තට පස්සේ තමයි ඔය ප්‍රශ්නේ මතු කරන්න ඕන.
එහෙමයි ස්වාමීනි, මගේ ප්‍රශ්නේ වුණේ ඒක නෙවෙයි. අපේ පැරණි අය සජ්ජායනයේදී සජ්ජායනෙන් දීර්ඝ ආස්වාස ප්‍රාස්වාස දෙක උදයට පායන හිරු දෙවියන්ටයි, එහෙම නැත්නම් පළමුව බුද්ධං සරණේ ගඤ්ඤයි, ඒ වගේ ඒවායෙන් පැරණි ගැමියා හතිය ගමනෙන් බිමනෙන් ගොවිපලේ පාර කපන තැන උඹුරු කොටන
ඔයවා ලෝකෙටද ලෝකෝත්තරටද?
නෑ නෑ, මෙහෙමයි. මොලේ සෛල වර්ධනය කරගන්න.
හරි, මොලේ සෛල වර්ධනය කරගන්නේ සංවර්ධනය කරන්නේ පැවැත්ම පවත්වා ගන්නද නිවන් දකින්නද?
ස්වාමීනි, අපි නිවන් දකින්න පවතින්නත් ඕන නේද?
හරි, පවතින්න ඕන. පවතින මට්ටම උබතෝ භාග විමුක්තියත් උබේ අර්ථ සාධනයත් කියන කෙනෙවි පවතින. ඔතනින් ලෞකික අර්ථ සාධනයක් වෙනවා, ලෝකෝත්තර අර්ථ සාධනය වැසෙනවා. චේතෝ විමුක්තිය පූර්ණ වෙනවා, ප්‍රඥා විමුක්තිය වැහෙනවා. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ උබතෝ භාග විමුක්තියත් උබේ අර්ථ සාධනයත් සාක්ෂාත් වෙනව නම් පමණයි දුයි දේනම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක තාම තේරුම් කරලා දෙන්න තේරුම් ගන්න බෑ. ත්‍රිපිටකය ආශ්‍රයෙන්ම හෙට අනිද්දා වෙනකොට දවස් 3ක් යනකොට මේ සියලු කරුණු මම මතු කරලා පෙන්වලා දෙන්නම්. මොකද්ද ආස්වාස කළ යුත්තේ, මොකද්ද කොහොමද ප්‍රාස්වාස කළ යුත්තේ කියන එක. ඒ නිසා දැන් සම්මතයෙන් සම්ප්‍රදායෙන් මිනිස්සුන්ට හැම තැනකම පැවැත්ම හොඳින් පවත්වාගෙන යන්න ක්‍රමයක් හදලා දීලා තියෙනවා. හැබැයි පැවැත්ම පවත්වාගෙන යෑමෙන් ලෝකයෙන් එතර වීම වෙන්නේ නැහැ. අර කාම ලෝකවල, සුගති ලෝකවල, මේ මිනිස් ලෝකේ හරි හොඳින් යහපත්සේ ජීවත් වෙන්න ආගම ඕන වෙනවා. ඒ නිසා මේවා ආගම්. ආගම කියන වචනේ තියෙන්නේ පැවැත්ම හොඳින් යහපත්සේ දිගටම මතු මතු යලි යලි පවත්වාගෙන යෑම. එතෙන්දි අර මුල් බැහැගෙන තියෙන මුල් තුන, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරා දමන්නට උපකාරක ධර්මයක් කිසි දවසක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා බුද්ධ දේශනාවේ පෙන්වුවේ මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල කොයි මුලා කොයි මොහොතේද උදුරන්න ඕනේ, කොයි වෙලාවේද කවුද උදුරන්න ඕනේ? වර්තමාන මොහොතේ පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදි. මේක ත්‍රිපිටකේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුව 21 වතාවක් අවධාරණයෙන් කිව්වා. පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තා. පච්චුප්පට්ඨිතා හෝති කිව්වේ පච්චුපන්නිකේ වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ තමන්ගේ හිතට අරමුණු වන ඒ ආරම්මණය ඥානමත්තාය. අර අපි ඥානය ප්‍රඥාව හේතුඵල ධර්මයට බහගල්පා බලා ණය විනයට සසඳා බලා අර සති පිහිටලා මේක පටි සති මත්තාය. සති කිව්වේ හේතුඵල ධම ණය විනය සත්‍යදා බලා කළ යුතු කරණීය ධර්ම කිරීමත් නොකළ යුතු අකරණීය ධර්ම බැහැර කිරීම. ආන පාන අස පස්ස මේ අනුව අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ මේ ලෝකේ අපි ඔය කොච්චර ඔය මොලේ සෛල හදාගෙන දියුණු කරගෙන ඔය හිටියත් නිවන් දැක්කේ නැත්නම් මොකද වෙන්නේ? ආයසරයක් උපදිනවා. ආයසරයන් ණය කියන්නේ. නමුත් මෙතෙන්දී අවසාන පරමාර්ථයක නිමේ මේ මුල් තුන භව උදුරා දැමීම. මුල් කියන්නේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල. කොහෙද මුල් බැහැගෙන තියෙන්නේ? තමන්ගේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ මනෝමය කාය තුළ මුල් බැහැගෙන තියෙනවා. ඒ නිසා මේක උදුරා දාන්න තමා අර භව උදුරා දාන්න ඕන. බුද්ධ භාවනාව අවශ්‍ය වෙන්නේ ඒකට. ඒක තේරුම් නොගත්තොත් මේ ලෝකෙන් මොන දේ ඉගෙන ගත්තත් දැනගත්තත් තේරුම් ගත්තත් දැක ගන්න බෑ. දැනුමක් තියෙනවා, දැක්ම බිඳුවයි. ඒ නිසා ඔය බොහෝ පොත්පත් ලියන මහාචාර්යවරු වගේ නොයෙකුත් අයට දැනුම උපරිමයි, දැක්ම බිඳුවයි. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ ඥානතු පස්සතු. පස්සතු කියන්නේ පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට තමා විසින් තමා තුළින් හරි දේ හරි හැටියටත් කළ යුතු දේ කරණීය ධර්ම, නොකළ යුතු දේ අකරණීය ධර්ම නිවැරදිව පසක් කොට දකින්න ඕන. ඒක දැක්කේ නැත්නම් යෝ පටිච්ච සමුප්පාදම් පස්සති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සෝ ධම්මම් පස්සති වෙන්නේ නැහැ. ඒ අනුව මග දකින්න. ඒ පුද්ගලයා සෝ ධම්මම් පස්සති යම් කිසි ධම්මේ පසක් කොට දැක්කොත් ප්‍රත්‍යක්ෂ කොට ඒ පුද්ගලයා සෝ මම් පස්සති මංගේ මාර්ගය දකිනවා, නිවනට පාර දකිනවා, පිළිවෙත දකිනවා, පාර නිවැරදිව දකිනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ බුද්ධ දේශනාව මේ භව උදුරා දමන්නට, රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරා දමන්නට පෙන්වූ පාරක්, මාර්ගයක්, පිළිවෙතක්, පරියාප්ති ධර්මයක්. ඒ මිසක් මේ ලෝකේ ඔය ශෛල හදාගෙන අරව කරගෙන මොලේ වඩාගෙන සංවර්ධනය කරගෙන දියුණු කරගෙන අර ඉන්න එකක් නෙමෙයි. මේක කොයි මොහොතේ හරි පුළුවන් තරම් ඉක්මනට මේ කෙලෙස් බව උදුරලා දාලා නික්ලේශී බවට පත් වෙනවා. මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරලා දාන්න කවු කාටද පුළුවන් වෙන්නේ? තමන්ට. වෙන කාටවත් තමන්ගේ හිතේ උපදින ක්‍රියාත්මක වන රාග බව, ද්වේෂ බව, මෝහ බව දකින්නත් බෑ, උදුරන්නත් බෑ, හිතන්නවත් බෑ. වෙන කිසි කෙනෙකුට මේක කරන්න පුළුවන් දෙයක්, කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමා විසින්ම තමා තුළින්ම තමන්ම අභිඤ්ඤායතං අභිඤ්ඤයං අභිඤ්ඤාතං හැටියට, පරිඤ්ඤයං පරිඤ්ඤාතං හැටියට, භාවිතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං හැටියට ක්‍රියාත්මක කළොත් සච්චිකාතබ්බංච සච්චින් කරෝති වෙනවා. ඉතින් ඒක නිසා මේක ලෝකෙ හදන වැඩක් නෙමේ, ලෝකයෙන් එතෙර වෙන මාර්ගයක්, පිළිවෙතක්. ලෝකයේ තුල නිවනක් නැහැ, අඳුරක් තියෙනවා. ලෝක කියන්නේ අඳුර. ඒ නිසා ලෝකෙ හදන්න යම් කිසි කෙනෙක් යම් කිසි ක්‍රියාවක් කරනවා නම් ඒක ණය ගන්න දෙනුවකට පැටලෙන එකක්, ණය මිදී නිදහස් වෙන දෙයක් නෙමේ. ඒ නිසා මිනිසුන්ට පුළුවන් තරම් අපි මේ ධර්ම කියා දෙන්න ඕන. මේ ලෝකයෙන් එතර වෙලා ලෝකෝත්තර தත්වයටපත් වීම මිසක් මේ ලෝකයේ තුරම තව තවත් දිගින් දිගටම අතරමං වෙවි, අඳුරේ අතරමං වෙවි, අර මම්මුලා වෙලා නොදන්නා අසරණෙක් අනාථෙක් බවටපත් කරන දේවල් නොවේ.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ දේශනා කරපරිදි සත්‍යයත් නැත්නම් තිරිසන් සතුන්, එහෙම නැත්නම් මිනිසයන් නැවත ජාති බවට පත්වන්නේ සංසාර ණය, මේ ණය ගෙවීම සඳහා.
ණය ගෙවන්නේ.
ණය ගෙවන්නේ. දැන් මිනිසයා නම් නැවත නැවත කර්ම බීජ සකස් කරගන්න. අපි නම් සාමාන්‍ය බොහෝ දුර සකස් කරගන්න. එතකොට දැන් තිරිසන් සතෙක් අපි හිතමු හරකෙක් හෝ එළුවෙක් වගේ සතෙක් එයා අපිට වැඩ කරලා දීලා එහෙම නැතිනම්
කිරි ණය ගෙවනවා.
ඔව් ණය ගෙවනවා.
දැන් හරකෙක් කිරි දීලා ගොයම් පාගලා අර කුඹුරේ වැඩ කරලා කරට්ට ඇදලා ඔක්කොම මොකද කරන්නේ?
ඔව් ණය ගෙවීම.
හැබැයි හරක අලුතෙන් ණය වෙනවද?
ණය වෙන්නේ
නැහැ. ණය වෙනවා අඩුම අඩුයි.
අඩුයි.
එතකොට දැන් කොටියෙක් වෙලා ඉපදුනොත් ණය වෙනවද නැද්ද?
ආ ණය වෙනවා සතුන් මරාගෙන
ගන්න. එතකොට දැන් තම නොඑක අය දැන් ඔය වෛරන් තියෙන වෛරස් තියෙන සියලු සත්තු මොකද කරන්නේ? වෛරෙන් ක්‍රෝධෙන් අනික් අයට යම් යම් අපහසුකම් අර විස පොවලා කවලා ණය වෙනවා. ඉතින් ඒක නිසා ඔය තිරිසන් සත්තු ඊට පස්සේ යන්නේ කොහටද? හිටියටනින් තව පහළට. තව පහළට. මෙහෙම එන්න එන්න අර බෑය වෙන පැත්තට යන්නේ. එක්කෝ ව්‍යාපාද කියන බැය වෙන පැත්තේ, එක්කෝ පොට්ටපාද කියන අඳුරෙන් අඳුරට යන එක. එනිසා පොට්ටපාද සූත්‍රයේ කිව්වේ අඳුරෙන් අඳුරට යන එක, ව්‍යාපාද සූත්‍රයේ කිව්වේ වැය වෙන පහලින් පහලට අපායෙන් අපායටම යන එක. නමුත් අර හරකේ වෙලා උපදින්නේ ණය ගෙවලා ණය දීලා අලුතෙන් ණය වීම අඩුම අඩු. බොහොම කලාතුරකින් තමයි හරකේ අර තරහ වෛරයක් ඇති කරගෙන හරකෙක් අනින්නේ. බොහොම කලාතුරක බොහෝ හරක් එහෙම අනින්නේ. ඒකින්ද ණය වෙන්නේ නැහැ. නමුත් කිරි දීලා මස් වලින් ණය දීලා වැඩ කරලා දීලා නොයෙකුත් ආකාරයට ණය ගෙවලා ණය වෙලා ඉවර වෙලා හරකයි ගාවට මොකද වෙන්නේ? මිනිහෙක් වෙලා ඉපදෙනවා. මනසක් තියෙන තත්වයකටපත් වෙනවා.
ඒ ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ මටත් ආවේ. මොකද එහෙම ණය ගෙව්වට පස්සේ ඊළඟ
ඊපස්සේ මනුස්සයෙක් මනස පෑදිනවා. ණය ගෙව්වම ණය ගන්න දෙන ඉවර වෙනකොට මනස පෑදිනවා. හොඳ සත්‍යයකටපත් වෙනවා. මනුස්සත්ව ප්‍රතිලාභයකට උරුමකම්. මේක තියෙන්නේ අර මහියංගනේදී බුදුහාමුදුරුවෝ දේශනා කරපු සිරිදෙස්ම තියෙන්නේ මේකේ. මෙහෙම මේ ණය ගෙවල ගෙවලා මනුස්සයෙක් වෙන හැටි. ඒ වගේම මේ වැරදි කරලා කරලා අර සුද්ධ ජීවියෙක් තත්වයට පත් වෙන හැටි දෙපැත්තම තියෙනවා. දැන් මේ ණය ගෙවන්න හොඳටම පුළුවන් තත්වයකට පත් වීම තමයි මනුස්සත්ව ප්‍රතිලාභ. අඩු ගානේ මේ ණය ගන්න දෙනුවක් කියන එක තේරුම් ගන්නවත් බෑ වෙන කිසිම තැනක. මිනිස් මිනිහෙක් වෙලා ඉපදුන කෙනෙකුට මිසක් හිතන්න බෑ අපි ඉපදෙන්නේ ණය ගෙවන්න කියලා. ඒ වගේම දැන් ඔය බොහෝ රටවල් වල ඉපදෙන මිනිස්සු මේක හිතන්නේ මේ මිනිහෙක් වෙලා ඉපදුන කෙනෙකුට වුණත්, මිනිස්සු වෙලා ඉපදුන මිනිස්සු වුණත් ණය වෙන බවක් හෝ ණය ගෙවන බවක් හෝ ණය වෙන බවක් ණය ගෙවන බවක් මේවා තේරුම් ගන්න බැහැ. ඒක නිසා තව තව වැරදි කළාම ණය වෙනවා. නමුත් අර ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන අය දන්නවා මේ ණය වෙන හේතුව. ණය වෙන හේතුව දැනගෙන හේතුවෙන් මිදී නිදහස් වෙනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතුමංගා නිරුද්ධති කියන එක මිනිහෙකුට තේරුම් ගන්න පුළුවන්. සත්‍යකුට තේරුම් දෙනෙකුට තේරුම් ගන්න බෑ. බොහෝ මිනිසුන්ටත් මේක තේරුම් ගන්න බැරුව තව තව ණය වෙලා මේ ණය ගන්න දෙන උට පැටිලා ආයි වැය කරන්න දේවල් ණය වෙලා ණය ගෙව ගෙවා ඉන්නවා. මේ සංසාර ගමනේ යනවා කියන්නේ ණය වෙනවා, ණය ගන්නවා, ණය ගෙවනවා, ණය දෙනවා, ණය ගන්න දිනුවේ පැටිලා ගැටලුවෙන් බේරෙන්න බැරි වෙනවා. ඒකයි අර අන්තෝ ජටා බහි ජටා සූත්‍රයේ මේ ඒ දේශනාවේ තියෙන හරය මේකයි.
අතිපූජනීය අරහතුන් වහන්සේ, මේක ටිකක් ප්‍රායෝගික ප්‍රශ්නයක්. අපි පිණ්ඩපාත චාරිකාවේ නියැලෙනකොට අපි මේ පින්වතුන්ට ක්‍රම දෙකක් භාවිතා කරනවා. එකක් තමයි ඊටාම කෙටියෙන් පින් දෙනවා සුවපත් වේවා කියලා. හැබැයි මදක් ඔබෙන් අපි කල්පනා කරනකොට හදයන් පුනාතිති පුඤ්ඤං කියන වචනේට අනුගත වෙනකොට අපිට සිද්ධ වෙනවා ඊට ටිකක් එහාට යන්න.
ඔව් ටිකක් එහාට ගියොත් ඒක එවලෙම ණය ගෙවනවා. ඒක එතකොට අර සුවපත් වේවා යහපතක් වේවා කිව්ව තරමට
එහෙමයි.
අර පටිසංකා යෝනිසෝ මනස්කාරය පූර්ණ වෙන්නේ නැහැ.
එහෙමයි.
නමුත් ඒ මොහොතේම ඒ පින්ඩපාතේ බෙදුව මොහොතේම
එහෙමයි.
අපි හිතෙන් හරි වචනේ නොකියුවත් ඒ පින්වතුන්ටත් ඒ පින්වතුන්ගෙන් පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතීන්ටත් මේ පින යහපතක් වේවා, මේ පින උපකාරයෙන් සසර දුකින් මිදී නිදහසන්නට මේ පින උපකාර වේවා, හේතු වාසනා වේවා කිව්වොත් ඒක පටිසංකායෝනි සෝමනසිකාරය, ඒකෙන් අපි ණයෙ මිදී නිදහස.
එහෙමයි ස්වාමීනි, අපි ඒ ක්‍රමයේ තමයි භාවිතා කරන්නේ. මොකද ඒගොල්ලන්ගේ හිතත් සන්තෝෂයට පත් කරගන්න.
ඒගොල්ලන්ගේ හිතත් සන්තෝෂයට පත් වෙන්න ඕන. ඊටත් වඩා ඒගොල්ලන්ගෙන් පින් බලාපොරොත්තු වෙන අයට අපි පින් දෙන්න ඕනේ.
ඒකාන්තේ මේ යැත්තන්ට අපි පින් අනුමෝදන් කරනවා. එහෙමයි එහෙමයි. වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
ගෞරවණීය අරාධුන් වහන්සේ, මගේ ප්‍රශ්නේ තමයි විශේෂක්තිය වැඩි තැන්වලදී
විශ්ව
ශක්තිය වැඩි තැන්වලදී මිනිසුන්ගේ මානසික හැකියාව වැඩි වේයයි කියලා මතයක් තියෙනවා. නමුත් මේ කාලයේදී ලංකාවේ මිනිසුන්ගේ ලෞකික භෞතික දියුණුවක් පේන්න නැහැ. උදාහරණයක් ලෙස සීවිදින සහ ගැනීම, මත් ඩ්‍රයිවර් ලැබවීම අතින් අනෙක් රටවලට සාපේක්ෂව ඉතාමත් ඉහළ ස්ථානයක් ලංකාව ගැන තියෙනවා. අනෙක් රටවලට සාපේක්ෂව නව නිපැයුම් වුවත් නිර්මාණය වන බවක් පේන්න නැහැ. විශ්ව ශක්තිය කේන්ද්‍රගත වී පවතින රටක් වුණත් මේ කාලයේදී එවන් දියුණුවක් ඇති වී නැත්නම් එසේ වන්නේ ඇයි? විශේෂක්තිය ලෞකික භෞතික දේවල්
දැන් දුක අවබෝධ කරගන්න පුළුවන්. දුක කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. දුක්ඛේ දුක්ඛං අධිගන්තබ්බං කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. දැන් දුක කියන එක දැන් ඔය මහත්යට පේන්න නැත්නම් අනිත් මිනිස්සුන්ගේ මේ වැරදි කරන එක, මේ වැරදි පාරට යන එක ওই මහත්යට තේරුම් ගන්න බෑ. ඒක වැරදි බව තේරුණාද? ඒක දැක්කහම දැන් ওই මහත්යට තේරුම් ගන්න පුළුවන් මේ මිනිස්සු වැරදි පාර යන්නේ. මේ මිනිසුන්ට ওই වැරදි පාර යන එකේ වැරදි ප්‍රතිඵල උරුම වෙනවා, අපල උරුම වෙනවා. ඒක නිසා ওই මහත්යට ඒ අනික් මිනිසුන් හදන්න බෑ. කවුද හැදින්න ඕනේ? තමා. ඒක නිසා අර අනුන් කරන පලියට වැරදි වැඩ කිරීම නෙමේ, අපි ඒ අයටත් ආදර්ශමත් වෙන විදිහට දැන් තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරන මිනිහෙක් අපිට හම්බුනාම අපි ඒ මිනිහට එකට එක තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කරනවා නෙමේ, කරන්න ඕන මොකද්ද? අනුතිවත්ත නැට්ටේන කියන ආකාරයට ඒක ඒ තරහ ඒ පුද්ගලයාගේ තරහ අයින් කරලා තමන්ගේ හිතට අර බාහිර වශයෙන් ආගන්තුක වශයෙන් උපකලේශයක් වෙන තරහ අයින් කරලා අපි මෛත්‍රී කරන්න. ඒ නිසා අපිට බෑ අනුන් හදන්න. හැබැයි අපිට මේ தত্ত্বය තේරුම් ගන්න බෑ අනුන් වැරදි කරන්නේ බව පේන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ හතර පෙර නිමිති කියන එකේ තේරුම අපි පේනවා. මේ අනුන්ට ලෙඩ හැදෙනවා, මරණයටපත් වෙනවා, මේ වගේ දේවල්. මේක තේරුම් ගත්තට පස්සේ තමයි අපිට මේකේ අර දුක්ඛේ දුක්ඛං අධිගන්තබ්බං කියන තත්වයටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා දැන් අනික් මිනිස්සු පගා ගත්ත, වැරදි කළා, බොරු කළා, හොරකම් කළා, කයිලාටික කප්පට ගම් කළා කියන එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අපි ඒකට අපි ආදර්ශමත් වෙලා අපි ඒ වගේ වැරදි වැඩ නොකර මොකද කරන්න ඕන? ඒ අයට ආදර්ශමත් වෙන්න යුතුකම් වගේ කියා දෙන්න ඕන, කරන්න ඕන. ඉතින් ඒක නිසා ධර්මයක් අවශ්‍ය වෙන්නේ අයහපත් සමාජයක්, අයහපත් මිනිස්සු යහපත් තත්ත්වයට පත් කරගන්න. නිවන් දකින්න උපකාර වන අත්ත්වයට පිරිසිදු කරගන්න. එතකොට කිලුටු වෙච්ච නැටි තැනක් අපිට පිරිසිදු කරන්න බෑ. පුළුවන්ද? බෑ. ඉතින් ඒක නිසා මේ තව තවත් කිලුටු වෙලා අපායට, හතර අපායට යන්න කටයුතු කරන පුද්ගලයන්ව අපි මේ ධර්මයේ කියලා මොකද කරන්න ඕන? පිරිසිදු කරන්න, පාර පෙන්වන්න, මාර්ගය පෙන්වන්න කටයුතු කරන්න ඕන. ඉතින් ඒක නිසා අර පින්කම් විතරක් කරලා ඒ පුණ්‍ය පින අභිසංකාරයක දීතු උපාදානය කරගන්න මිනිසුන්ට බණ කියලා වැඩකුත් නැහැ. ඒ මිනිසුන්ට එකෙන් බේරෙන්නත් බෑ. ඒ මිනිස්සු එකෙන් මිදෙන්න දන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට ඕන බුදුහාමුදුරුව කළෙත් දැන් අඟුලිමාලලා අලා ආලවක යක්ෂයලා වගේ අය අදට වඩා බොහොම ධර්මෝ හිටියේද. බුදුහාමුදුරුව මොකද කළේ අයට? හරි මග පාර පෙන්නලා දුන්නා. ආදර්ශයෙන් පෙන්නලා දුන්නා. ඒක නිසා දැන් අර අඟුලිමාලට ගහන්න ගියාද බුදුහාමුදුරුව? නෑ. එකට එක කරන්න ගියාද? නෑ. බුදුහාමුදුරුව බොහොම මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා සිටින් යහපත් ආකාරයට ඒ අය අර ආලෝක යක්ෂයාට ගහන්න ගියේ නෑ. එකට එක කරන්න ගියේ නෑ. ධර්මතාවයෙන් පෙන්වලා දුන්නා. ආදර්ශයෙන් යහපත්දී පෙන්වු. ඒකයි කළේ. අපි කරන්නත් ඕන අපි මේ ධර්මඥානයක් යථාභූත ඥාන දර්ශනයක් ඇත්ත ඇටි හැටියට දැකීමක් ලබා ගත්තට පස්සේ අපි කිසිසේත්ම ඔය පෘථග්ජන ලෝකයක් කරන්න වගේ එකට එක කරන්න අර සම්දර්ශන පවත්වන්න යන්න හොඳ නැහැ කරන්න හොඳ නැහැ. එවෙන් පුළුවන් තරම් වැළකීලා අපි ආදර්ශමත් වෙන්න ඕන. හැම කෙනෙක්ම ආදර්ශමත් වෙනවා නම් අපි හිතමුකෝ ගමේ කියලා ගමේ 50%කට වැඩි මිනිස්සු බණ ඇහුවොත් ගමේ මොකද වෙන්නේ? ඒ මිනිස්සු යහපත්. අර අඩු ප්‍රමාණ සංඛ්‍යාවට දැන් වැරදි කරන්න බැරි වෙනවා. ඒකයි වෙන්නේ. ඒක නිසා අපි එකට එක කිරීම නෙමෙයි කරන්න ඕන ආදර්ශමත්ව යහපත්සේ අපි සංවරව ශික්ෂණය අර හොඳ යහපත්දී නිවෙන මිදෙන විමුක්තියට හේතු වෙන දේ කරන්න ඕන. කියන්න ඕන පෙන්න දෙන්න ඕන ආදර්ශමත් වෙන්න ඕන ප්‍රායෝගිකව භාවිතයට අරගෙන පෙන්න දෙන්න ඒකයි කරන්න.
වහන්සේට දීර්ඝායුෂ
ලැබේ. භාග්‍යවත් අරහතුන් වහන්සේ මේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ වතු යාව නිබ්බාන පත්තියා කියලා තියෙනවා. එතන කියනවා හෝතු කියලා. එතකොට ධර්මය වන්දනා කරනකොට හීති කියලා තියෙනවා. එතකොට මේ හෝතු හා හීති දෙක පහදා දෙන්න.
අනික් වචනේ මොකද්ද? ත්‍රිපරිවට්ටියක් තියෙනවා. මුල් වචනේ මොකද්ද? හේතු. යේ ධම්මා හේතු පබ්බව. හේතු තුනයි. මොකද්ද හේතු තුන? රාගය හේතුවකි, ద్వේෂය හේතුවකි, මෝහය හේතු. හෝති කියන එක දෙපැත්තටම යනවා. අර හේතුෙන් වෙන් වෙලා හොඳ පැත්තට හෝ ඒ වගේම හේතුෙන් ලෞකික පැත්තට හෝ ලෝකෝත්තර පැත්තට හෝ යනවා නම් ඒක හෝති. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝති. ඒ වගේම හුඟක් තැන්වල හෝති තියෙනවා. ඒ වගේම දැන් තියෙනවා ධම්මානං සමුදය හෝති. පටිච්චසමුප්පාද ධර්මයේ තියෙනවා කුසල මූල පටිච්චසමුප්පාද ධර්මයේ ධම්මානං සමුදය හෝතු. මේ හෝතු කියන්නේ ඒක හොඳ පැත්තට හෝ අර ලෞකික හෝ මේ ලෝකෝත්තර හෝ ඔය දෙකෙන් හොඳ පැත්තට යන එක හෝතු. හීටි කියන්නේ එක නියත වශයෙන්ම එකම පැත්තකට හොඳ පැත්තට විතරක් විඤ්ඤෝ හීටි. විඥාණයෙන් සදහටම සහ මුලින්ම මිදින්න. මේ නිසා මේක ත්‍රිපරිවට්ටයක්. හේතු කියන එකේ කොහෙවත් හොඳ දෙයක් නැහැ. සියලු දේ නරකයි. හෝටි කියන එක දෙපැත්තටම යන්න පුළුවන්. ඒ පැත්තට හෝ මේ පැත්තට. හීටි කියන එක නියත වශයෙන්ම නිවනටම උපකාර වන දෙයක්. දැන් මේ වගේම හැම වචනයකම ත්‍රිපරිවට්ටයක් තියෙනවා. අපි ගම්මු විඥාන ඥාන ප්‍රඥා. විඥානය කියන එක අර විකෘති වූ විසම වූ විවිධ තත්ත්වයන්ට පවත්වන පැවැත්මට පමණක් හේතු වෙන්නේ විඥාන. ඥාන කියන එක හොඳ පැත්තටත් යන්න පුළුවන් නරක පැත්තටත් යන්න පුළුවන්. ප්‍රඥාව කියන එක එකම දෙයයි. ප්‍රඥාව කියන එක ප්‍රකෘති වූ පරම පවිත්‍ර වූ පිරිසිදු වූ ඥානයේ ප්‍රඥා. විකෘති වූ විසම වූ විවිධ තත්ත්වයන්ට පත්වන ඥානයේ දැනුම විඥාන. මේක ත්‍රිපරිවර්තය. ඒ වගේ හැම වචනයකම ත්‍රිපරිවර්තයක් තියෙනවා බුද්ධ දේශනා. සීලේ ත්‍රිපරිවර්තයක් තියෙනවා. සමාධියේ ත්‍රිපරිවර්තයක් තියෙනවා. ප්‍රඥා ඥානයේ ත්‍රිපරිවර්තයක් තියෙනවා. මෛත්‍රියේ ත්‍රිපරිවර්තයක් තියෙනවා. මේ හැම තැනකම තුන් පැත්තක් තියෙනවා. නිවනට මඟ එක පැත්තක විග්‍රහ කරලා තියෙනවා. පැවැත්මට මඟ එක පැත්තකට විග්‍රහ කරලා තියෙනවා. ඒ දෙපැත්තටම යන ලෞකික ලෝකෝත්තර දෙකෙන්ම මිදෙන මැද පාරකුත් එහෙම තියෙනවා.
අතිපූජනීය අරහතුන් වහන්ස, මම මේ වෙනකොට ඔබ වහන්සේ ඔය දේශනා කරන ත්‍රිලක්ෂණය, කළු ධර්ම, පරම මෛත්‍රිය කියන දේවල් අවබෝධ කරගෙන තියෙනවා. මම පාසලක උගන්වන රහතුන් වහන්සේ, ඒ පාසලේ දරුවන්ට අපි පෙළපොත උගන්වන්නේ, ඒ පෙළපොතේ තියෙන දහම් කරුණු අපි හරියට ඉගැන්වුවේ නැත්නම් දරුවා විභාගෙට ගියාම ෆේල් වෙනවා. මාකින් ස්කීම් එක හදන්නේ අර පෙළපොත තියෙන විදිහට. ත්‍රිලක්ෂණය අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා උගන්වන්නේ ඒ පොත් පෙළපොතේ තියෙන්නේ. එතකොට දැන් අපි සම්පූර්ණ වැරද්දක් කරන්නේ දරුවාට. දරුවා
ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. විෂය නිර්දේශය කියලා එකක් කරලා තියෙනවා. දැන් දරුවා අනිත්‍යයි දුකයි අනාත්මයි කිව්වොත් ත්‍රිලක්ෂණේ විභාගේ පාස්. හැබැයි මේ විභාගයට වඩා ලොකු විභාගයක් තියෙනවා. මොකද්ද විභාගය? මේ සංසාර රෝගයෙන් මිදී නිදහසන එක පේල්. දැන්
අරක සමත් වෙනවා.
නෑ, ඔය මහත්තයාට කරන්න තියෙන්නේ මොකද්ද? දෙකම ගියා දෙන්න ඕන. මොකද කරන්න ඕන? විභාගේ පාස් වෙන්න නම් මෙන්න මේ බොරුව කියන්න. මෙන්න මේ වැරදියට කියලා තියෙන විෂය නිර්දේශයේ පෙළ පොතේ තියෙන එක කියන්න. හැබැයි මේ ඊට වඩා ලොකු විභාගේ පාස් වෙන්න නම් මෙන්න මේක තේරුම් ගන්න. දෙකම ගියා දුන්නොත් දරුවා නිදහස්ව නිවාල්ව කල්පනා කරලා විභාගෙත් පාස් වෙයි, මේකත් කරගන්න. එහෙම නැත්නම්
දරුවා අතරමං වෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපේ ඉස්කෝලේ ඉන්න හාමුදුර ස්වාමීන් වහන්සේලා දෙනමක් උදේ පාන්දර මේ අර රැස්වීමේදී දරුවට මෛත්‍රී භාවනාව කරනවා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, මගේ හිතවන්තේ
සතුරෝද මිතුරෝද
මේ එහෙම කියනවා. දැන් මම අර විදිහට කිව්වොත් ස්වාමීන් වහන්සේ මම කියන එක නෙමෙයි පිළිගන්නේ හාමුදුරුවෝ කියන එක.
ඔව්, ඉතින් ඒක සම්මතයනේ. ඒක සම්මතය. ඒක අර ප්‍රසිද්ධියේ දැන් මේක දැන් සම්මත වෙලා තියෙන දේ ආගමේ ඕක. දැන් ඕක අපි මේ සම්මතය කියන එකත් තේරුම් ගන්න ඕන. ඉතින් ඒකට හාමුදුරුවන්ට ඒක කරගන්න ඉඩ දෙන්න. ඒකට ඒ වෙලාවේ අපි උරන වෙලා එකට එක කියලා ඔය ඔක්ක වැරදි මේ මෙමයි කරන්න යන්න ඕනේ නැහැ. අපි කරන්න ඕන මොකද? දරුවන්ට හොඳට තේරුම් යන විදිහට අර බුද්ධ ධර්මේ නම් උගන්වන්නේ තමන්ට පුළුවන් වෙන උන ඕකත් මෛත්‍රිය තමයි. හැබැයි ඕක පද පරම මෛත්‍රිය. නමුත් ආර්ය මෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තිය පරම මෛත්‍රිය ඕකනේ. දෙකම කියා දෙන්න ඕන. දෙකම කිව්වහම දරුවට හොඳට කල්පනා කරන්න, මනස මෙහෙවන්න පුළුවන්.
එතකොට සාහනස් දෙකක් උගන්වන්න වෙනවා. ඒක විභාගයට ලියන්න මේ විදිහට.
ඔව්, ඒක කරන්න ඕන. ඔව්,
ජීවිතේට එක් කරගන්න මේක.
මේ විදිහට. දෙකම කිව්වොත් දැන් අපි ඒ වගේම තමයි හැම දෙයක්ම දෙකම තියෙන්න ඕන. දුයි දේ නම් වදාම. අපි දෙකම කියන්න ඕන. එකක් විතරක් කියන්න පුරුදු වෙච්ච මෙහෙම තමයි මේක වැරදි. දෙකම්ම තියෙනවා. යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි දෙපැත්තක් තියෙනවා. සම්මතයයි පරමාර්ථයයි දෙකක් තියෙනවා. තේරුණාද?
තේරුණා. මට තවත් ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ අර කළු ධර්ම ගැන කතා කරනකොට අර කාලෝ කියන එක කළු ධර්මයක් නම් අර සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට උපදින්න අර කාලෝ යන්තේ මහාවීර උපජ්ජන
කාලෝ කියන්නේ කාල කියන්නේ කෙලෙස්. කාලෝ කියන්නේ ඕප්‍රත්‍ය තියෙනවා. ඕපනයික පත්‍යයෙන් තියෙන. ඕප්‍රත්‍යයෙන් එන්නේ කෙලෙස් දවා තව අන්ත කිරීම, අවසන් කිරීම. ඒකනේ කාලෝ යන්ත කියලා කිව්වේ.
අපි උගන්වන්නේ එහෙම නෙවෙයි ස්වාමීන් වහන්සේ. මේ කාලය ඇතුළම තියෙනවා මේ බුද්ධත්වයේ ලබන්න
ඉපදෙන ඒක පද පරම අර්ථය. නමුත් මේ කෙලෙස් අන්ත කරන්න ඕන. කාලෝ ප්‍රත්‍ය ඕප්‍රත්‍ය තියෙනවා නම් ඒක තමයි ඕපනයික ප්‍රත්‍ය. තේරුණාද? කෙලෙස් දවා තව දැන් අයන් වස්සාන කාලෝ කෙලෙස් දවා තව මගපල ලබන්න උත්සාහ කිරීම. ඒ වගේම කාලාමා කාලෝ කාල කිව්වොත් කෙලෙස් කළු ධර්ම. කාලෝ කිව්වොත් ඕ ප්‍රත්‍යේනෝ. කාලාමා කිව්වොත් මිදින් ජාසීමේන.
කාලේන කිව්වොත් සම්.
කාලේන කිව්වොත් කෙලෙස් සහ මුලින්ම නැති කිරීම. කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සාකච්ඡා කාලේන සමතෝ කාලේන විපස්සන. එතකොට කාල කියන්නේ කෙලෙස්, න කියන්නේ සහමුලින්ම සදාටම නැති කරන්නයි අපි මේ කාලේන ධම්ම සවණං. කාලේන ධම්ම සාකච්ඡා. කාලේන සමත, කාලේන විපස්සන. ඒක නිසා දැන් මෙතන ණයන්නක් තියෙනවා. කාලේන
අර පාලි භාෂාවෙන් උගන්නන අර මේ
පාලි භාෂාවේ මේක ශබ්ද සංඥාවල මේ වර්ණ ගීම තේරුම් ගන්න බැරි වුණාම දැන් සිංහල භාෂාවෙන් හිටලා පාලි උගන්නන්න යනවා. ඔය මහාචාර්යවරුත් එහෙමයි කරන්නේ. විශ්වවිද්‍යාලේ ඉන්න පාලි භාෂාවේ මහාචාර්යවරු ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි හිටලා පාලි උගන්වනවා. වෙන්නේ මොකද?
අර ඒව නිසා නේද ස්වාමීන් වහන්සේ අපි පදපරම වෙලා
තියෙන්නේ. පදපරම වෙන්නේ ඒකයි. ඒක නිසා අර ඉගෙනගෙන තියෙන දේ ඉගෙන ගත්තේ ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි. හිතන්න පුරුදු වුණේ සිංහලෙන් හරි ඉංග්‍රීසි. දැන් කියන්නේ ඒක නිසා මේ මාගදී භාෂාවේ සිංහලෙන් හිතලා තමයි මේකේ අර්ථය ධර්මයේ කියන්නේ. එතකොට වෙන්නේ මොකද? නිවන වැහෙනවා. වැරදි අර්ථයක් පදපරම ලෙස කියවෙනවා. නිවන කාගෙත් නිවන දෙපැත්තම නිවන වැහෙනවා. ඒක නිසා මේ නිර්මල බුද්ධ ධර්මය සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධං. තව කෙනෙකුට ඇලපිල්ලක් පාපිල්ලක් අකුරක් වචනයක් කිසි එකක් වෙනස් කරන්න අඩු කරන්න වැඩි කරන්න එකතු කරන්න දීලා නැ ඉඩ නැ. වෙනස් කළොත් මොකද වෙන්නේ? ධර්මය නැති. දැන් බව කියන එක බව ය කියලා පොත්වල ලිව්වා. මොකද වුනේ? බව කියන එක බවෝ බවං සම්බවං සම්භූතං. බව කියන්නේ මේ කර්ම බීජ සකස් කිරීම. මතු පැවැත්ම සඳහා අවශ්‍ය බීජ, තේ කියන බීජ. දැන් බව ය කියපු ගමන් මොකද වෙන්නේ? බව පච්චා ජාති. නමුත් අර බව යෝගී වුවොත් මොකද වෙන්නේ? ඒක අර අද ඔය භවය කියන වචනේ ජාතිය කියන එකට පරිවර්තන. ඒ ජාතිය මේ ජාතිය නෑ. හේ භවය මේ භවය, පෙර භවය මතු භව. හරිද? වැරදි. ඒක නිසා දැන් මේකට යයන්ක් එකතු කරගත්තා. ධර්මයම මුළු ධර්මයම විකෘති වුණා. දැන් රේණුකානේ හාමුදුරුවෝ ලියලා තියෙන සියලු පොත්වල මේ චක්‍රයක් වටේකුත් හදලා පටිච්චසමුප්පාද විවරණේ මොකද්ද? පෙර භවයට කොටසක්, මේ භවයට කොටසක්, මතු භවයට කොටසක් දාලා. එහෙම එකක් නෙමෙයි පටිච්චසමුප්පාද විග්‍රහය. මේ තප්පරයක් විනාඩියක් ඇතුළත තමන්ගේ හිතේ ඇති වෙනව ඔය අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව. ඒකයි මේකේ තේරුම. නැතුව මේක මේ තුන් කාලයකට අයිති වෙන එකක් නෙමෙයි.
අර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එක විග්‍රහ කරන්නෙත් වෙනස් ආකාරයකට.
ඒ සියලු දේ පදපරම විදිහට මේ අර උපනිෂද් ධර්මයේ දේවාගම් සංකල්පවල තියෙන විදිහට විග්‍රහ කරන්න ගිහිල්ලා නිවන වහගෙන නිවන වැහිලා තියෙනවා. නිවන විකුත්ති කළා. දැන් උගන්වන්නේ රේණුකානේ හැමදුරන්ගේ පොත්නේ.
පොත්නේ.
බුද්ධ ආගම හැටියට උගන්වන්නේ අඩුගානේ පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ හෝ පිරිවෙන් වල උගන්වන්නේ මොනවද? රේණුකානේ හාමුදුරුවන්ගේ පොත්. වැරදි ධර්මය. එතන කිසි ධර්මයක් නැහැ. එතන තියෙන උපනිෂද් ධර්මය මහායානික ධර්මයේ 100%. ඊටත් වැඩිය ටිකක් හොඳ සිංහල වචන වලින් මේක විග්‍රහ කළා.
මේක මේ බුද්ධඝෝෂ හාමුදුරුව තමයි මේ බරපතල වැරද්ද කළා තියෙන්නේ.
හාමුදුරුවන්ගේ දේ ගරු කොට ගුරු කොට රේණුකානේ හාමුදුරුව බුරුමෙන් ඕක ඉගෙන ගත්තා. ඒකයි උනේ. බුද්ධඝෝෂ හාමුදුරුව කරපු සියලු වැරදි රේණුකානේ හාමුදුරුව
අනුමත කළා.
අනුමත කළා විතර නෙමෙයි සිංහල මිනිසුන්ට හරි කියලා
කියලා දුන්නා.
බොහොම හොඳ වචන වල අහලා පෙන්ව කරා. ඒකින්ද නිවන වැහුණා. රේණුකානේ හාමුදුරුවත් මේ අපේ ගමේම අපේ පැලැත්තේම හාමුදුරු නමක්. අපි ඒ කාලේ බොහොම ගරු කළාට දැන් තේරෙනවා මේ නිවන වැහුවේ මේ සමාජයේදම අද මේ වින්නහියට මූලිකයේ රේණුකානේ හාමුදුරුවෝ. හතර අපායට ගියේ. දැන් තමයි පේන්නේ කොහෙද ගියේ කියලා.
දැන් අපිට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේ හැඳුනේ අර මේ අර විදිහට ගැන්නුවට අපි මයවීමක් වෙන්නේ
නැහැ. ඔය මහත්තයා කරන්නේ විෂය නිර්දේශයේ ගැනීමක් නේ. ඒක නිසා ළමයට උගන්වන්න ඕන දෙකම දෙපැත්තම. මේන්න මේක විභාගේ පාස් වෙන්න ලියන්න.
මේක ජීවිතේ පාස් වෙන්න ලියන්න.
මේක ජීවිත සටනෙන් මේ සංසාර රෝගයෙන් මිදී නිදහස් වෙන්න මේක කරන්න. මේක ලියන්න ඕන මේක තේරුම් අරගන්න.
හොඳයි.
එකක් ලියන්න එකක් තේරුම් ගන්න. එච්චරයි කරන්න ඕන.
ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා.
හැබැයි ගුරුවරු හැටියට මේක දෙකම උගන්න ඉන්නවා වගේම බල වේගයක් බලවේගයක් ඇති කරන්න ඕන අදහසක් ඇති කරන්න ඕන මේ වැරදි විෂය නිර්දේශය වෙනස් කළා හේතුඵල ධර්මයට අදාළව ණය විනයට ගල්පා බලන පුළුවන් වෙන ආකාරයට විෂය නිර්දේශය බුද්ධ ධර්මයට ගැලපෙන විදියට සකස් කරගන්න. ආගමේ තියෙන විෂය නිර්දේශය ධර්මයට ගැලපෙන විදියට සකස් කරගන්න කටයුතු කරන්න ඕන. ඒක ගුරුවරුන්ගේ යුතුකමක් වගකීමක්.
අතිගාරි ගෞරවනීය පූජනීය ආලිත් වහන්ස මට අසාධනින් බොහෝ කර්මකාරණ ඇතත් කෙටියෙන් අසාධන ගන්නම්. ආනාපාන සති භාවනා සමාජයේ සම්වදින අවස්ථාවලදී අපිට එකක් යුගනද්ද ක්‍රමවේදියක් කෙසේද පැහැදිලි කර දෙන්න.
අනිත් ඒක ගැන තාම ආනාපාන සති සමාධිය ගැන මේකෙදි කිව්වේ නැහනේ. අද හෙට නෙමෙයි අනිද්දා වෙනකොට මේ සියලු දේ විග්‍රහ කරනවා. ආනාපාන සති සමාධිය වඩන එක සූත්‍ර ධර්ම කීපයක් ආශ්‍රයෙන් ප්‍රායෝගිකව කරන්න හිතන්න පුළුවන් විදිහට කරන්න ඕන නියම විවර්ධි ක්‍රමය පෙන්වා දෙනවා. ඉතින් ඒක නිසා තාම මේ ප්‍රශ්නේ අහන්න කල් මදි. අනිද්දා විතර ඇහුවා නම් හොඳයි. ප්‍රශ්නයක් තියෙනවා. අනිද්දා වෙනකොට ඔය ප්‍රශ්නේ විසඳේ.
ගරු අරහතුන් වහන්සේ අපි දැන් අරහතුන් වහන්සේ කෙනෙකුටත් අටලෝ දහම නිරාමිස විදිහට බලපානව නේද ස්වාමීන් වහන්ස?
අටලෝ දහම
නිරාමිස විදිහකට බලපානව
නේද? මෙහෙමයි. ආමිස විදිහට බලපාන්න නිරාමිස විදිහට බලපාන්න. උපේක්ඛා සිටින් ඉවසනවා. දැන් මහා මංගල සූත්‍රයේ අවසාන ගාථාව මොකද්ද තියෙන්නේ? පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පටි අශෝකං විරජං කේමං. එතකොට අරහතුන් වහන්සේටත් අටලෝ දහම තියෙනවා. ඇහැට කනට නාසයට දිවට කයට මනට ප්‍රියමනාපදේ පේනවා දකින්නවා බලනවා ඔක්කොම. ඒ වගේම අප්‍රියමිහිරිදේ බලනවා දකින්නවා පේනවා. හැබැයි කම්පණය වෙන්නේ න කම්පටි න චලති න බයති න වේදති න විස්සෝපති. එනිසා මේක තේරුම් ගන්න ඕනේ. තව මේ පැත්තට එන්න මෙහෙ ඉඩ තියෙනවා. ඔය පිටිපස්සේ නැහැ අර පැත්තට හරි මේ පැත්තට හරි එන්න. මේ දවස්වල වැස්ස නිසා බහින බව තේරුම් අරගෙන අටලෝ දාමට අපි ඉඩ දීලා ඉවසලා කටයුතු කරන්න.
මේ
ප්‍රශ්න දැන් ඇහෙන්නේ නැහැ. මේ වැස්සේ බාධකේ නිසා අපි අදිස්ත්‍යානයක් ඇති කරගම්මු. මේ වෙලාවෙන් පස්සේ අපිට මේ වැස්ස බාධා නොවෙන්න මින් ඉදිරියට මේ ධර්ම දේශනා මාලාව මේ වඩටහන ඉදිරියට කරගෙන යන්න මේ අයාපත් කාල ගුණෙන් අපි මුදවා නිදහස් කරන්න අපි අදිස්ත්‍යානයක් ඇති කරගත්තොත් මේ කාලගුණය වුණත් දේශගුණය වුණත් අපිට යහපත් විදියට අපේ ඒ ධර්ම දේශනා කරන වෙලාවට ඒ අවස්ථාවට අපිට ඒවා බාධකයක් වෙන එකක් නෑ. ඒ අනුව ඒ වැස්ස වුණත් අපිට ස ස්වභාව ධර්මය වුණත් අපිට කරදරයක් කරන එකක් නෑ. ඉතින් ඒක නිසා සියලු දෙනා අධිෂ්ඨානයක් ඇති කරගන්න. දැන් මේ ඉදිරියට තියෙන දවස් පහ මාරයක් තියෙනවා තව, අද හවස වරුවත් හෙටත් අනිද්දාත් අපිට මේ අයහපත් දේශගුණයෙන් කාලගුණයෙන් බාධා නොවි මේ වැඩසටහන කරගෙන යන්නට ඒ ස්වභාව ධර්මය අපිට උපකාරයක් වේවා කියලා අධිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ වගේම දැන් මේ වෙලාවේ අපි මේ මේ වැඩසටහන අදට තාවකාලිකව දැන් නවත්වනවා. ඊට පස්සේ බුද්ධ පූජාව පූජා කරනවා තව විනාඩි 45කින් විතර. ඒ අතර යම් යම් අයට යම් වැසිකිලි කසිකිලි යන්න ඕන නම් ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. පැම්පාසු වෙන්න අවශ්‍ය නම් ඒත් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා දැන් පින් අනුමෝදන් කිරීමේ අවස්ථාව. තවත් අපි මේ අද හිල් දානය දුන්න ඒ පින්වතුන් තවත් විශාල මහඟු ක්‍රියාවක් කළා. අපි මෙතෙක් කල් අර නලලිඳකින් වතුර අරගෙන ඒවා අනිකුත් කටයුතු වලට පාවිච්චි කළා. ඒ වගේම කඩෙන් බෝතල් වතුර ගෙනත්ලා අර පිරිසිදු කරපු ෆිල්ටර් කරපු වතුර මේ පින්වතුන්ට බොන්න පාවිච්චියට දුන්නේ. දැන් ඊට පස්සේ ඒ අද උදේ හිල් දානය දුන්න පින්වතුන් ඒ ගෝවින්න සිට පැමිණි පිළියන්දල ප්‍රදේශයේ පැමිණි ඒ ලෙසාරෝ ටෙක්නොලොජි ව්‍යාපාරයේ හිමි වශීර විජේසිංහ මහතාතා සහ ඒ සේවය කරන ඒ තාක්ෂණ නිලධාරීන් විසින් අපි ඒ දැන් දානශාලාවේ විශේෂයෙන්ම බොහොම පිරිසිදු කළා. ඒගොල්ලෝ ඒ වතුර ටෙස්ට් කළා, ලැබෙහිකට ගෙනිහිල්ලා බොන්න ඉතාමත්ම පිරිසිදු තත්ත්වය අපේ බෝතල් වතුරට වඩා පිරිසිදු බොන්න සුදුසු තත්ත්වයට පත් කරලා විශාල වියදමක් කරලා දරලා මේ දානමය පින්කමක් හැටියට ඒ ලෙසාරෝ ටෙක්නොලොජි ඒ ව්‍යාපාරයේ මාතුරු ඇවිල්ලා ඒ සියලු දේ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ සියලු පින්වතුන්ට ඒ බොන අතුර ඒ ටැප් එකෙන්ම ගන්න පුළුවන්. එහා පැත්තේ ෆිල්ටර්ස් ගණනාවක් සකස් කරලා ඒ ෆිල්ටර් වලින් එකකින් දෙකකින් තුනකින් නෙමේ ෆිල්ටර් ගණනාවකින් පෙරලා සුද්ධ වෙලා සියලුම බරලෝහ කැමිකල්ස් ඉවත් වෙලා ඒ ජලය බොන්නට පිරිසිදු ලෙස සකස් කරලා දුන්න ඒ ලෙසාරෝ ටෙක්නොලොජි ව්‍යාපාරයේ හිමි වශීර විජේසිංහ මහත්මයාටත් ඒ මවටත් ඒ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙක් හැටියට සේවය කරපු ඒ දැන් විශ්‍රාමිකේ ඒ මවටත් ඒ මව තමා මේකට මූලික වුණේ. ඒ වගේම ඒ දානමය පින්කම කරපු ඒ සිංහතුන්ටත් අපි මේ සියලු දෙනා විසින් පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්නට, ඒ වගේ මේ සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාති මිත්‍රාදීන්ටත් පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ සියලු දෙනාටත් සසර දුකින් මිදී නිදහස් වන්නට, නිවන් සුවයෙන් සුවපත් වන්නටම මේ පින හේතු ආසනා වේවා කියලා සාදුවා. ඒ වගේම උජුලා විතානගේ හා ඒ දූදරුවන් විසින් පිළියන්දල පදිංචි ජස්ටින් මයා, ගෝවින්නේ සිට මිය පරලොව ගිය ප්‍රේමසිරි මහතා, ඒ වගේම අකල් මරණයකට පත් තිලන චතුරංග දරුවාට පින් පැමිණීම පිණිස ඒ උදේ දානයත්, දවල් දානයත්, ඒ ජල කරාම ෆිල්ටර් සැපීමත් ඒ සියලු දේවල් කරලා තියෙනවා. ඒ නිසා ඒ නම් සඳහන් කළ පින්වතුන්ටත්, මිය පරලොව ගිය සියලු දෙනාටත් මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සසර දුකින් මිදී නිදහස් වන්නට, ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නට මේ පුණ්‍ය ශක්තියත් කුසල් බලයත් ඒ සියලු දෙනාටත් උපකාර වේවා, උදව් වේවා, හේතු ආසනා වේවා. හොඳයි, දැන් කවුරුත් මේ ගාථාවන් කියලා පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න, ඒ පින් බලාපොරොත්තු ඉන්න සියලු පරදත්තූප ජීවීන්ට තමන් තුන් සිත පහදවාගෙන පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්නට මේ කියවන ගාථාවේ වචනයක් වචනයක් පාසාම තියෙන්නේ බොහොම ගැඹුරු අර්ථයක් ඒ සියලු පින් බලාපොරොත්තු වන අයට අපි අපේ තුන් සිත පහදාගෙන පින් දෙනවා, පින් පවරනවා, පින් අනුමෝදන් කරනවා. ඒ නිසා මේ ගාථාවේ අර්ථය ධර්මයේ නිරුක්ති තේරුම් අරගෙනම ගාථාව යහපත්සේ කියවලා රාගයෙන්තොර, ද්වේෂයෙන්තොර, මෝහයෙන්තොර සිතකින් පින් අනුමෝදන් කරන්නට මේ ගාථාව කියනවා. එත්තාවතාචං සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා මුන්තු සබ්බ සම්පච්චි සිද්ධියා. එත්තාවතාචං සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පච්චි සිද්ධියා. එත්තාවතාචං සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් නමාමි බල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබාන පත්තියා. හොඳයි, සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා. ධම්මානුධම්ම පටිපදාවේ ඇසිරෙන්නටම මේ සියලු ධර්ම කරුණු උපකාර වේවා, හේතු ආසනාවේවා.